පටිච්ච සමුප්පාද විග්‍රහය ඇහිට තේරුම් ගන්න ඕන. එහෙමනම් මේ බුදුහාමුදුරුවෝ ලෝකයාට බුදු කෙනෙක් මේ අපේ ගෞතම බුදුහාමුදුරුවෝ විතරක් නෙමෙයි අනන්ත අප්‍රමාණ කොයි කාලයකව බුද්ධත්වයට පත් වූ බුදු පියාණන් වහන්සේ කෙනෙක් ලෝකුරා බුදු පියාණන් වහන්සේ කෙනෙක් ස්වයං වූ ඥානයෙන්ම ධර්ම ශක්තියෙන්ම බුද්ධ ශක්තියෙන්ම සොයාගෙන මතු කර ලෝකයාට විග්‍රහ කරන්නේ මෙන්න මේ පටිච්ච සමුප්පාද ධර්මය. මේක වචන හතර පටිච්ච සමුප්පාද පටිච්චසමුප්පාද කියන එක වචන හතරක් කියනවා. මේ පිච්ච කියන වචනේ මේකේ හුඟක්ම වැදගත්. බුද්ධ දේශනාව විග්‍රහ කරලා තියෙන්නේ පිච්ච දේශනාවක් හැටියට. පිච්ච කියන්නේ තමන්ගේ හිතේ උපදින කැමැත්ත. මේ තමන් වෙන්නේ උපදින කැමැත්ත තමන්ට විසක වෙන කාටවත් තේරුම් ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එකම බුද්ධලේකුටත් ඒ වගේම බුද්ධලේ දෙන්නේකුටත් තුන්දෙනෙකුටත් දහදෙනෙකුටත් සියදෙනෙකුටත් මේ ඉච්ඡ දිවාම අනන්‍යතාවයක් තියෙනවා. එහෙම නැත්නම් තමන්ගේ හිතේ උපදින කැමැත්ත තමන්ට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. තමන් ඇහෙන රූපයක් දැක්කහම චක්කුච පටිච්ච රූපේට අන්න පටිච්ච ඒ රූපේට පටිච්ච වෙනවා බැඳෙනවා. ඉච්ඡ නිසා කැමැත්ත නිසායි කැමැත්ත මතුවීම නිසායි කැමැත්තේ මත් වෙන නිසායි මේ පටිච්ච වෙන්නේ. ඉච්ඡ නැත්නම් පටිච්ච වෙන්නේ නැහැ. ඉච්ඡයි මත් වෙන්නේ මත්තු නාමයි පටිච්ච වෙන්නේ පැහැදිලි. මේ මත්තු නාම හැම කෙනෙක්ම මේ පටිච්ච නාම එතෙන්දී සම්බන්ධයක් සම්බන්ධතාවයක් උගට ලබන. මේ සම්බන්ධතාවය උගට ලබන තුන් ආකාරයක් තියෙනවා. ප්‍රියදේට ඇලීම කියන රාගයෙන් පටිච්ච වෙනවා. අප්‍රිය දේට ගැටීම කියන ද්වේෂයෙන් දෙවෙනි ද්වේෂයෙන් පටිච්ච වෙනවා. ක්‍රියා අප්‍රියා කර මැනීම කියන සංසන්දනය කිරීම නිසා මානය නිසා මැනීම නිසා පටිච්ච වෙනවා. එමනම් පටිච්ච වීම ප්‍රිය දේට ඇලීම කියන රාගය, අප්‍රිය දේට ගැටීම කියන ද්වේෂය, ක්‍රියා අප්‍රියා කර මැනීම කියන මුලාව නිසා පටිච්ච වෙනවා හැම කෙනෙක්. මේ පටිච්ච වෙන්නේ තමන්ගෙම ඇහැ කන නාසය දිවකය මන කියන හයින්ම පමණක්මයි. වෙන ලෝකෙ කිසිම ආකාරයකින් පටිච්චවීමක් වෙන්නේ නැහැ. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. චක්කුංච පටිච්ච රූපේච්ච සෝතංච පටිච්ච සත්තං ඥානංච පටිච්ච ගංගං ජීවා පටිච්ච රස කාය පටිච්ච පොට්ටබ්බ මනාච්ච පටිච්ච ධම්මේච්ච. මෙතෙන්දී මේ තමන්ගේ ඇහෙන් දැක්ක රූපයට මත්වීම නිසා ඒ රූපයට මත්වූ පුද්ගලයාටයි මේ පටිච්ච වෙලා චක්කු විඥාන ශක්තියක් උපද ලබන්නේ. එතකොට මේ පටිච්ච වූ වහාම ඔය ඇහැට රූපයක් පටිච්ච වෙනවා, කන්නට ශබ්දයක් පටිච්ච වෙනවා, නාසයට ගඳ සුවඳක් පටිච්ච වෙනවා, දිවට රසක් පටිච්ච වෙනවා, ශරීරයට පහසක් පටිච්ච වෙනවා, මනසට ධම්මයක් පටිච්ච වෙනවා. මේ ඇහැට අමතරව වෙන කිසිම ආකාරයකින් කොහේදවත් පටිච්ච වීමක් ඇත්තේ නැහැ. එතකොට මේ ඇහැ කන නාසය දිවකය මන කියන හය තමන්ගාව තියෙන හය නිසා අනුගාව තියෙන ආයකට පටිච්ච වෙන්න තමන්ට බෑ. ඒකත් තේරුම් ගන්න ඕනේ. හැබැයි මේ පටිච්ච වූ ගමන් විඥාන ශක්තිය උපද ගන්නවා. කාගාවද? තමන්ගා. මේ විඥාන ශක්තියට හේතුව මත්වීම. පටිච්ච කියන්නේ එහෙමනම් මත්වීමක්. එහෙමනම් ඒකට ඇලෙන මත්වීමක් හෝ ගැටෙන මත්වීමක් හෝ මුලා වෙන මත්වීමක් මේ මත් තුනම එන්න පුළුවන්. තුනම මත්. ඒ නිසා මේ මත්වීමේ ප්‍රතිඵලය තමයි මේ සංසාර ගමන රිය ගමන යන්නට උපකාර වන ශක්තිය ප්‍රභව වීම, නිර්මාණය වීම, සකස් වීම. එතකොට ඒ ශක්තිය තමයි විඥාන ශක්තිය. ඒ විඥාන ශක්තිය නිසා හැම කෙනෙක් ගාවම ගති තුනක් චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥාන තින්නම් සංගති සංගති තුනක් ඇති වෙනවා සම්බන්ධතාවයක් විකරන්නට උපකාර වන හේතු වන නිදාන වන ප්‍රත්‍ය වන ගති තුනක් අර එහෙමත් වීමත් අර රූපේට ඇලීමත් අර චක්කු විඥානයේ තියෙන ගති තුනේ එකතු වෙලා සම්පස්ස කියන ලක්ෂණයටපත් වුණාම යා වේදනා වේදනාවක් යන්ති මේ වේදනාවක් ඇති වෙන්නේ එක්ක ප්‍රිය වේදනාවක් එක්ක අප්‍රිය වේදනාවක් එක්ක අනුකම අසුබ වේදනාවක් ඔය තුනම හෝ තුනෙන් එකක් හෝ දෙකක් හෝ තුනම හෝ ඇති වෙන්න පුළුවන් හැම පුද්ගලයෙක් ගාවම මේ පටිච්ච වීම නිසා එතකොට ඒ තින්නම් සංගති පස්සෝ සම්පස්සේ යා වේදනා වේදනාපත්‍ය තණ්හා තණ්හාපත්‍ය උපාදාන උපාදානපත්‍ය සම්භවಂತಿ අන්න සම්භවಂತಿ සම්බිහි වෙනවා අන්න සමුදය බිහි වෙනවා කියන එක තමයි සම්භවಂತಿ කියන්නේ එතකොට මේ විග්‍රහය කරේ මේ පටිච්ච වීම නිසා සම්බන්ධතාවයක් බිහි වීම පැහැදිලි පිළිසිදු ආකාරයට බොහොම කෙටියෙන් බුදුහාමුදුරුවෝ දේශනා කළා මේ සම්බන්ධතාවය සාරය කියලා හැම පුද්ගජන පුද්ගලයෙක්ම එකට ඇලෙනවා එකට ගැටෙනවා එකට මුලා මේ සාර බව ප්‍රිය දෙයට ඇලීමක් සාරයි අප්‍රිය දෙයට ගැටීමක් සාරයි ප්‍රිය අප්‍රිය අතර මැනීම සංසන්දනය කිරීමක් සාරයි ඒකයි කිය අනේක ජාති සංසාරම් කියන එහෙමනම් මේ සංසාර වෙන්නේ මේ සම්බන්ධතාවය ඇති වුණාම මේ පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය තමන් තුළ ක්‍රියාත්මක වුණාම එතකොට මේ පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය හරියටියට තේරුම් ගත්තේ නැත්නම් මේ මම මේ දැන් විග්‍රහ කරේ මේ අවිද්‍යාව මූලයෙන් පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙන ආකාරය පුද්ගලයන් පුද්ගලයෙකුගේ අසුතවත් පුද්ගලයන් පුද්ගලයෙකුගේ සම්මාදිටියටපත් නොව පුද්ගලයෙකුගේ මගඵල එහෙම නැත්නම් දර්ශනීයන සම්පන්න නොව පුද්ගලයෙකු. එතකොට දර්ශනීයන සම්පන්න නොව පුද්ගලයෙකුගේ හිතේ මේ අවිද්‍යා මූලයෙන් පටිච්චසමුප්පාද ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙලා මේ සංසාර බන්ධණයට සම්බන්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා මේ අවිද්‍යා මූල පටිච්චසමුප්පාද ක්‍රියාවලිය බුදුහාමුදුරුවෝ දේශනා කර වදාළේ එක දිගටම මේ සම්බන්ධතාවය දිහි වෙලා මේ සංභවං කියන එක මේ සම්බන්ධතාවය දිගින් දිගටම පුන පුනාම මේ බවට පත්වීමේ ක්‍රියාවලිය විග්‍රහ කරන්නට මේ අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද විග්‍රහයේ එන ඔය අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්ස පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය සම්භව මේක විග්‍රහ කරලා භව පත්‍ය ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපාසාය සම්භවಂತಿ දුක්ඛ දෝමනස්ස උපාසාය සම්භවಂತಿ කේවලස්ස දුක්ඛ සංස්කන්ධස්ස කියලා කිව්වා දැන් මේ විග්‍රහය විග්‍රහ කරේ නිවන් දකින්නට උපකාර වන විග්‍රහයක් ඇටියට නෙමෙයි නිවන ආවරණය වන කරුණු තමන්ගේ හිතක සකස් වන නිවන වැහෙන නිවනට බාධක පංචකාම නීවරණ ධර්ම සකස් වන රාගය ද්වේෂය මෝහය තමන්ගේ හිතේ උපත ලබන ආකාරය විග්‍රහ කරන්නටයි ඒ මිසක මේක තේරුම් ගත යුතුයි මේ අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද විග්‍රහයේ කොතනකවත් නැ නිවනට මාර්ගය හෙලිපෙලි කරන හැබැයි නිවන වැහෙන මාර්ගය නිවන වැහෙන ආකාරය නිවන වැහෙන්නට නිදාන වූ ප්‍රත්‍ය වූ හේතු සියල්ලම විචාර කරලා තියෙන කිසි අනුපාඩුවක් නැතිව. දැන් යම් කිසි කෙනෙක් මේ අවිද්‍යා මූල පටිච්චසමුප්පාද ධර්මය තේරුම් ගත යුත්තේ තමන්ගේ නිවන වැහෙන ආකාරය නිවනට බාධා වෙන දේවල් නිවන ආවරණය වූ කර්ම කාරණා තමන් තුළ සකස් වන ආකාරය දැනගන්න. යම් කෙනෙකුට මේ කර්මු තේරුම් ගත්තේ නැත්නම් ඒ කර්ම වලින් මිදී නිදහස් වෙන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා හැම කෙනෙක්ම මේ අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද විග්‍රහය දැනගත යුතුයි. ඒ තුළින් තමා තුළින් මේ විග්‍රහය කරපු මේ වචන ටික නෙමෙයි. මේ වචන ටිකෙන් විග්‍රහ කරපු ප්‍රායෝගික ක්‍රියාවලියක් තමන් තුළ සිද්ධ වෙනවා. තමන් ඇහෙන රූපයක් දැක්ක හැටියේ ඒ රූපයට පටිච්ච වෙනවා. මත් වෙලා ඒකට කැමැත්තෙන්ම බැඳෙනවා. කැමැත්තෙන් බැඳුන ගමන්ම විඥාන ශක්තිය ප්‍රභාව වෙනවා. නිර්මාණය වෙනවා. සකස් වෙනවා. උපදිනවා. ඒ විඥාන ශක්තියක් නිර්මාණය වුණාම මෙතන දැන් ගති තුනක් තියෙනවා. චක්කුෂ්‍ය පටිච්ච චක්කු විඥාන. මෙන්න මේ ගති තුන එකට ස්පර්ශ වෙලා සංපස්ස වේදනාවක් ජනිත වෙනවා. ඒ ජනිත වූ වේදනාව නිසා තමයි අපි තැනක හාවි. තැනක හාවීම තමයි තණ්හා. මේ තැනක හාවෙන්නේ තුන් ආකාරයකට ප්‍රිය දෙයට ඇලීම කියන මේ ප්‍රිය ආකාරයට පටිච්ච වුණාම තැනක හාවෙනවා. ඒකට අපි කියනවා තණ්හාව කියලා. එහෙනම් ඇලීම, ආලය, ආදරය, බැඳීම, සම්බන්ධතාවය, ලෝභය, රාගය මේ වචන ඔක්කොම කිව්වේ මෙන්න මේ එක පැත්ත. දෙවෙනි පැත්ත තමයි මේක ධර්ම පැත්ත. දෙවෙනි වේශයේ කිනුත් අපි හාවෙනවා. දෙවෙනි වේශයෙන් හාවීම තමයි තරහා, වෛරය, ක්‍රෝධය, පටිඝය, විරෝධය, රෝධය මේ වගේ අපි නොයෙකුත් ඔය කෝපය, වෛරය, තරහා, පරිණාම මේ ඔක්කොම කිව්වේ මෙන්න මේ දෙවෙනි වේශය. ඒක පටිච්ච වෙනවා. දැන් අපි මේකත් කැමැත්තෙන්මයි කරන්නේ. මේ ඉච්ච නිසාමයි මේකට බැඳෙන්නේ. දැන් යම් කිසි දෙයකට අපි අකමැති වුණොත්, අපිට නොගැලපුණොත්, අපිට විරුද්ධව කටයුතු කළොත්, අපේ තරහකාරයෙක් නම්, අපේ විරුද්ධකාරයෙක් නම් ඒ පුද්ගලයාට වෛර කරන එක, පරිගහන එක, ශාප කරන එක, වස්කම්යක් කියන එක, දෙස්දෙවුල් කියන එක, අර මර ගතෝනි දීලා එහෙම බණින එක, ගාන එක, රිදවන එක, නන් ගාන එක, උසාවි යන එක, පොලිසි යන එක මේකත් සතුටින් කරන්නේ. ඒකත් ඉච්ච. ඒ නිසා පින්වතුනි මේ පටිච්ච කියන එක මේ කැමැත්ත හොඳ ආකාරයෙන් ප්‍රියාකාරයෙන් කැමැත්තක් ඇති වෙනවා. අප්‍රියාදයට ගැටලක් කැමැත්තක් ඇති වෙනවා. ඒ වගේම ඔය දෙක අතර මැනලා සංසන්දනය කරලා මායක් ඇති කරගෙන පටිච්ච වෙනවා. ඒක ටිකක් ධර්මයේ ටිකක් තේරුම් ගන්න අමාරුයි. මේ මානෙන් එමන මැනීමෙන් සංසන්දනය කිරීමෙන් කොහොමද මේ පටිච්ච වෙන්නේ කියන එක. හැබැයි මේ මානෙන් සංසන්දනය කිරීමෙන් මැනීමෙන් පටිච්ච වීම නිසා ඒ පටිච්ච වූවාම පුද්ගලයෙක් තුළ රාගය, ද්වේෂය දෙකම උපත ලබනවා. ඒක අනිවාර්යයි. එනිසා මානය අර රාගයට ද්වේෂයට වඩා දරුණුයි. ඒ දෙකටම හේතුවකුත් වෙනවා. මේක සමහර විට උදාහරණයක් අරගෙන කියන්න පුළුවන්කම් තියෙනවා. උදාහරණ දීපයක් වුණත් අරගෙන කියන්න පුළුවන්. මොකද මේක මේ පටිච්ච වීම කියන එක හරියටම තේරුම් ගන්න ඕන. මේ බුද්ධ ධර්මයේ තේරුම් ගන්න නම් පටිච්ච වීම හරියට තේරුම් ගන්න ඕන. පටිච්ච වීම තමයි තමයි මේ සංසාරේ සියලුම දුක් වලට, සියලුම බාධක වලට නිවන ආවරණය වන්නට, මේ නැවත නැවතත් උපදීනට, සංසාරේ ගමන් කරන්නට, දිය ගමනට මේ අනන්ත අප්‍රමාණ කාලයක් මේතෙක් මේ ආවේ මේ පටිච්ච වීම තේරුම් නොගැනීම නිසා. ඒ අවිද්‍යා මූල පටිච්ච සම්පාද ධර්මය තේරුම් නොගැනීම නිසායි. කුසල මූල පටිච්ච සම්පාදය දන්නේ නැති නිසා. ඉතින් ඒක නිසා පින්වතුනි මේ පටිච්ච වීම සිද්ධ වෙන්නේ ඇහැට රූපයක්, කනට රූපයක්, ශබ්ද රූපයක්, නාසයට ගඳ සුවඳ රූපයක්, දිවට රස රූපයක්, කයට පොට්ටබ්බ කියන පහසු රූපයක්, මනසට ධම්ම රූපයක් පරිච්ඡේදීම නිසා. මේ රූප හය මිසක් වෙන කිසිම ආකාරයක පරිච්ඡේදීමක් ඔයවත් ඔතෙන්කවත් කාටවත් සිද්ධ වෙන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. මේ ලෝකයේ තුල හෝ කොහේවත්. ඉතින් ඒක නිසා ඔය ඇහැකරණාංගය දිවකය මන හයම තමන්ගේ පාලනයේ තියෙනවා. හැබැයි ඔය පටිච්චය වෙන්නෙම මේ පාලනයක් නැති නිසා, සංවරයක් නැති නිසා, ශික්ෂණයක් නැති නිසා, ඉක්මීමක් නැති නිසා, මේ පිළිබඳව නොදන්නා නිසා, අඥාන නිසා. එනිසා පටිච්චසමුප්පාද ධර්මය තේරුම් ගත්තොත් පමණයි, තේරුම් ගත්ත තරමට පමණයි මේ දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං තේරුම් ගන්නට පුළුවන් වෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට පුළුවන් වෙන්නේ. ඒ වගේම මේ පටිච්ච වීම මම අර උදාහරණයක් කියන්නේ ඉස්සෙල්ලා මේකත් කියලා ඉන්න ඕනේ. මේ පටිච්ච වීම නිසා පිට කියන්නේ කැමැත්ත, පටි කියන්නේ කැමැත්තෙන් බැඳෙන. මේ කැමැත්තටයි බැඳීම. මගෝ කැමැත්ත තුන් ආකාරයෙන් කියලා තුන් ආකාරයෙන්ම බැඳිනවා. ඔය පටිච්ච වීම නිසා හැම කෙනෙක් තුළම මේ ඉච්ඡ විවිධ ආකාරයට විග්‍රහ වෙනවා, විග්‍රහ කරලා තියෙනවා බුද්ධ දේශනාවේ විවිධ ස්වරූපේ. දහ ආකාරයකට මේ ඉච්ඡ විග්‍රහ කළා තියෙනවා. මේකත් තේරුම් ගත යුතුයි. මේ පටිච්ච නිසා මග්ග ප්‍රකරණේ, පිබංග ප්‍රකරණේ මේ ඉච්ඡ 10ම විග්‍රහ කළා කියලා. මේ ඉච්ඡ පටිච්ච වූ වහාම ඒකට අපි බැඳුනොත්, ඒක දිගේ රෝද ගැහුවොත්, හිතේ අර චිත්ත ආවේගය මතු වුණොත්, අර මේ චේතනාව දිගින් දිගටම රවුම් ගැහුවොත්, ඒ චේතනාව තුළ මේ පටිච්ච වීම අභිච්ච කියන තත්වයට පත් වෙනවා. අභිච්ච කියන්නේ අවිජ්ජා කියලා අපි කියනවා. අභිච්ච දැඩි ලෝභයක්, දැඩි කැමැත්තක්, දැඩි අවශ්‍යතාවක්, දැඩි ආශාවක් ඒ දෙයක ඇති වෙනවා. දැන් මේ අභිච්ච කියන එකත් දැඩි ආශාව ලෝභය කියන එකත් දැඩි තණ්හාව කියන එකත් ප්‍රිය දෙයට ඇලීම වගේම අප්‍රිය දෙයට ගැටීමත් මානෙන් මැනීමත් තුනටම සාධාරණයි. ඒකත් තේරුම් ගත යුතුයි. මේ අභිච්ච ඇති වුණාම ඒ ඉච්ඡ පුද්ගලයේ තුල නිච්ච වෙනවා. නිශ්චිත ධර්මයකට පත් වෙනවා. මේ රූපය ප්‍රියයි, මේ දේ රසයි. දැන් අපි හිතමු යම් කිසි කෙනෙක් ඩුරියන් කන්ද කැමති වුණා කියලා. ඒ පුද්ගලයා තුල නිච්ච ස්වභාවයක් ඇති වෙනවා, නිශ්චිත වූ කැමැත්තක් ඇති වෙනවා. මේ ඩුරියන් අමුත්තේ වගේ ප්‍රියයි. එහෙම නැත්නම් මේ ඩුරියන් අර දෙවෙනි විශේෂය. මේ ඩුරියන් වාමනියන තරම් අප්‍රිය අමීනි. මේ දෙකම නිත්‍ය, මේ දෙකම නිත්‍යයි. මේක හොඳට තේරුම් ගන්න ඕන. ඔය දෙකම එකක් රාගය නිසා, එකක් ද්වේෂය නිසා. දැන් අර ධූරියන් වමන යන්නේ මේ අප්‍රියතාවය නිසා, අර ධූරියන් අමුත්‍යක් වෙන්නේ අර ප්‍රිය දෙයක ඇලීම නිසා. ඒකත් නිත්‍ය වෙලා. එතකොට මේ නිත්‍ය වීම තමා මේ පටිච්ච වීමේ නියත ප්‍රතිපලය. මේ නිත්‍ය වීම නිසා යම් යම් පුද්ගලයන් තුළ මේ ඉච්ඡ වෙන ආකාරයකට ක්‍රියාත්මක වෙනවා. මේ ආකාරය තමා ටිකක් ධර්ම. මේක උද්දච්ච වෙනවා, උද්ද ඉච්ඡ. මේ ඉච්ඡ නිසා සිතේ උදාස් බව ඇති වෙනවා. උදාස් බව කියන්නේ හිතේ විසුණු බව, හිතේ සමත තත්ත්වයක් නැති බව, හිතේ ඇතිවෙනා වූ යම් ආකාරයක විසුණු කේන්ති යන ස්වභාවයක්, එහෙම නැත්නම් මහාන් තත්ත්වයක්, මේ වගේ ආකාරයක මත්වීමේ ස්වභාවයක් තමයි උද්දච්ච කියන්නේ. මේ උද්දච්චකම තමයි මේ පැවැත්මට, මේ විඥාන ශක්තියට, මේ සංසාර ගමනට සියලුම දුක්වලට මුල් වෙන්නේ. ඒ උද්දච්චකම ඇති වෙන්නේ අර ප්‍රිය දෙයක ඇලීම නිසා. ඒ වගේම මේ අප්‍රිය දෙයක ගැටීම නිසා ඇති වෙන ඉච්ඡ කුක්කුච්ච කුණු කිලුටු කෙලෙස් ගති යක් මේ කුක්කුච්ච කියන්නේ. එහෙම නැත්නම් පරිගාන හේතු වෙන, එහෙම නැත්නම් අර දූර්යය කියන මිනිහට බණින්න හිතෙනවා, අර දූවියන් ගඩ වාහනේ යන පුද්ගලයා මේ දූවියන් වලට ද්වේෂ කරනවා වීජ කරන්න හිතනවා විනාශ කරන්න හිතනවා මේක තමයි කුක්කුච්ච ඒක අර කුණු කෙලස් කිරුදු ගැතිය ඇවිස්සෙන ගැතිය එනිසා මේ අර පටිච්චුනේ නැත්නම් මේ උද්දච්ච කුක්කුච්ච දෙක ඇති වෙන්නේ නැහැ ඒ වගේම ඊළඟට දැන් පටිච්ච නිසා අභිච්ච අභිච්ච නිසා නිච්ච නිච්ච නිසා උද්දච්ච කුක්කුච්ච කියන දෙපැත්තකට යනවා මේ උද්දච්ච කුක්කුච්ච නිසා යම් ආකාරයක පුද්ගලයේ තුල මේ නිච්ච තවත් හතරක් ඇති වෙනවා මේ හතර තමයි වාපිච්ච ලාභිච්ච අත්ථිච්ච මහිච්ච මහිච්ච කියලා එකක් තියෙනවා පාපිච්ච කියන්නේ කැමැත්තෙන්ම පාපයක් කිරීමේ අවශ්‍යතාවයක් ඉති වෙනවා අපි හිතමු යම් කිසි කෙනෙක් තමන්ටයි කියනකි අනුගේ ප්‍රිය දෙයක් තමන්ට ගැලපෙන දෙයක් තමන්ට හොඳ දෙයක් එක්ක තමන්ට ලාභයක් දෙන දෙයක් දැක්කා කියලා ඒක අර උද්දච්චකමින් මේවා වුණාම ඒක නිත්‍ය වුණාම ඒක හොරකම් කිරීමේ කැමැත්තක් ඇති වෙන අන්න පාපී ඒක තමන්ට ලබා ගැනීමේ කැමැත්තක් ඇති වෙන අන්න අත්‍යිත්‍ය ඒක පිළිබඳ ඒක පිළිබඳව මතුුුීීමේ කැමැත්තක් ඇති වෙන අන්න මහිත්‍ය ඒක පිළිබඳව මහාන් තත්ත්වයක් ඇති වෙන අන්න මහිත්‍ය ඒ නිසා පින්වතුනි මේ සියලුම ඉත්‍යන් ඇති වෙන්නේ මේ පටිච්ච වීම නිසා මේ හැම තැනකදීම ඔය පටිච්ච අභිච්ච නිච්ච උද්දච්ච කුක්කුච්ච පාපිච්ච ලාභිච්ච අත්ථිච්ච මහිච්ච මහිච්ච මේ සියලුම තැනකදී ඒ පුද්ගලයා සම්බන්ධතාවයක් උපදවා ගන්නවා යම් දෙයකට තැනකට අවස්ථාවකට ධර්මයකට ඒ කියන්නේ පංචස්කන්ධය වෙන මොකටවත් නෙමෙයි මේක හොඳට තේරුම් ගන්න ඕනේ එතකොට මේ ඔක්කොම මුල මේ පටිච්ච අවිද්‍යා මූලයෙන් තමන් තුළ ක්‍රියාත්මක වීමයි මේ කියපු ඉච්ඡ අට නවවෙනි ඉච්ඡකටපත් වීම ටිකක් ධර්ම දැන් පටිච්ච අභිච්ච නිච්ච උද්දච්ච කුක්කුච්ච ඒවාම පාපිච්ච ලාභිච්ච අත්ථිච්ච මහිච්ච මහිච්ච කියන මේ ආකාර වූ මේ නවයෙන් ඊළඟට විඥාන චිත්තය කිලුට වෙනවා මේ ඉච්ඡ නිසා අර උදාස වූ චිත්ත නිසා උද්දච්ච කුක්කුච්ච නිසා විඥාන චිත්තේ කිලුට වූ කැමැත්ත ඇති වෙනවා මේ විඥාන චිත්තේ කිලුට වූ කැමැත්ත මාර්ගී භාෂාවෙන් දුව විචිකිච්ච විඥාන චිත්තේ කිලුට වූ කැමැත්ත ඉච්ඡ කියන්නේ කැමැත්ත දැන් ඒ පුද්ගලයාගේ විඥාන චිත්තය විඥාන ශක්තියක් නිසා කිලුට වූ කැමැත්ත රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් තුනෙන්ම මේ විඥාන චිත්තේ කිලුට වෙනවා මේක දෘෂ්ටිය මේක වැරදි දැක්මක් මේක හොඳට තේරුම් ගත යුතුයි ඒකර මේ විචිකිච්ඡාව කියන්නේ අපි විඥාන චිත්තේ කිලුට වූ කැමැත්ත මේකට හේතුව ඔන්නය ඉච්ඡාය තේරුම් නොගෙන මේ අවිද්‍යා මූලයෙන් තමන් තුළ ඔය කැමැත්තෙන් ඔය ක්‍රියාකාරකම් ඔය ආකාර වූ මේ විග්‍රහ කරපු දේවල් තමන් තුළ සිද්ධ වීමයි මේ සිද්ධ වීම තමයි සියලුම දේවල් වලට දුකට රාගයට ද්වේෂයට මෝහයට පංචකාම නීවරණ ධර්ම වලට නිවන ආවරණ කරන ධර්ම වලට තමන් තුළ ඇති වෙන මේ කෙලෙස් 1500ටම හේතුව මොකද්ද මෙන්න මේ ඉච්ඡ 10 අවිද්‍යා මූලයෙන් තමන් තුළ ක්‍රියාත්මක වීම දැන් මේ ඉච්ඡ 10ක් හරියට තේරුම් ගත්තොත් මේ ඉච්ඡ 10 නිසාම සම්බන්ධතාවයක් උපදී ලබනවා සමුදය ධර්මයක් බිහි වෙනවා සම්භවක් මේවා හේතු මේ හේතු නිසා හේතුන් පටිච්ච සම්භූතං සම්භූතං කියන්නේ සම්භව බිහි වෙනවා සම් බිහි වෙනවා සමුදය උපත ලබනවා කියන එක දැන් මේ ඉච්ඡදාය තේරුම් ගත්ත කෙනෙකුට මේ ඉච්ඡදායෙන් මිදී නිදහස් වෙන ක්‍රමයකට බුදුහාමුදුරුව පැහැදිලි කරලා දුන්නා මේක බෝධි සූත්‍ර ධර්මවල තියෙනවා මේක අප්‍රීච්ඡ බව අල්පේච්ඡතාව අර කරණීය මිත්‍ර සූත්‍රයේ තියෙන අප්‍රීච්ඡෝච කියලා සල්ලෝක කියලා තියෙනවා නමුත් මෙතන මේ අප්‍රීච්ඡෝච කියන්නේ අල්පේච්ඡතාව ඒ වගේම අත්‍යයන් ධම්මෝ නායන් ධම්මෝ මහත්‍යස්ස කියලා තවත් කෙනෙක් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. අත්‍යයන් ධම්මෝ අල්පේච්ඡතාවේ තමා නිවැරදි උපකාර වන ධර්මය. නායන් ධම්මෝ මහත්‍යස්ස මාගේ මහාන් තත්වයේ එන්න මහත්‍යකම එමුණනම් ඔය කියන අභිච්ඡ පටිච්ච ලාභිච්ඡ අත්‍යච්ඡ මේ ඔක්කොම මහත්‍ය. මේ සියලුම දේවල් නිවැරදි බාධා වෙන ධර්ම, නිවන වහන ධර්ම, නිවන ආවරණය කරන ධර්ම. ඒ නිසා මේ පටිච්චසමුප්පාද ධර්මයේ තේරුම් ගන්නා කෙනෙක් මේ පටිච්ච කියන වචනේ හරියට තේරුම් ගන්නට අවශ්‍යයි. මේ ඉච්ඡ තමන්ගේ උපදින දෙයක්. ලෝකේ තියෙන දෙයක් එහෙම නෙමෙයි. මේක අනිපාර පුද්ගලයා දෙ පුද්ගලයාට දැනී කරන්නට අවශ්‍යතාවයට වයසට කැමැත්තට අවශ්‍යතාවය අනුව වයස අනුව රට අනුව තැන අනුව දේශය අනුව මේ අනුව මේ ඉච්ඡ වෙනස් වෙනවා. දැන් නුවරඑළියට ගිය මිනිහෙක් මේ සීතල ඇඳුමක් අඳින්නේ කැමැත්තෙන්. හැබැයි දැන් මෙතෙන්ට ආවම මේ උෂ්ණත්වයේ තියෙන මේ දේහ ගුණය වෙනස් වූ තැනක මේ උෂ්ණත්වය අනුව අඳින්න බෑ. මේක ඉච්ඡ මේකයි වෙනස් වෙන්නේ. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් ඔය තමන් කෑම ගන්නේ තමන් රසයි කියන්නේ ප්‍රියයි කියන්නේ පිනවා පිනවා කටයුතු කරන්නේ මේ ඉච්ඡ නිසා. ඒකම අප්‍රිය කරන්නේ මේ ඉච්ඡ නිසා. ඒකත් ඉච්ඡ. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. එතකොට තමන් යම් කෙනෙකුට ප්‍රිය වෙන්නේ ඉච්ඡ නිසා, අප්‍රිය වෙන්නේ ඉච්ඡ නිසා. ඒ මුදලයා මන්නවා. මම දැන් අර උදාහරණයේ තියෙනවා. දැන් මේ ඉච්ඡ තේරුම් ගන්න මේ උදාහරණය හොඳටම තේරුම් ගත යුතුයි. අපි දැන් ඔන්න තමන්ට යම් කිසි ආකාරයක කෙනෙක් දැන් මෙතෙන්ට ආවම අපි තුන්කෝ මේ තේ දෙන්න කේක් කෑල්ලක් දුන්නා කියලා. කේක් කෑල්ලක් හැම වෙලෙකටම අල්ලගෙන යන්න කාන්ද කියලා. මේ කේක් කෑල්ල ගෑම හෝ කේක් කෑල්ල ගැනීම හෝ පාපයක් හෝ වරදක් හෝ අවිඩ ප්‍රසාදාරණයක් හෝ නෙමෙයි. නමුත් මේ කේක් කෑල්ල දැන් තමන් කේක් කෑල්ල තමන්ට දුන්න නිසා ගත්තා. ඒ කේක් කෑල්ල කෑව කට කෑව ගමන්ම අන්න අර ජීවා පටිච්ච රස උපජති ජීවා විඥාන ඔන්න අර පටිච්ච වුණාම මේක රසට මේ කේක් කෑල්ල අපි මේ පුද්ගලයා මේට පෙර කවද හෝ කෑව සියලුම කේක් කෑල්ලත් එක්කලා යම් ආකාරයක හිතෙන් මනිනවා. මේ කේක් කෑල්ල ඉස්සෙල්ල කෑව කේක් කෑල්ලට වඩා රසද නිරසද. දැන් මේ කේක් කෑල්ල මීට පෙර කෑපු කේක් කෑලි වලට වඩා රස නම් ඒ පුද්ගලයා තුළ මේ කේක් කෑල්ල කෙරෙහි රාගයක් ඇති වෙනවා. නිරස නම් ද්වේෂයක් ඇති වෙනවා. ඊට පස්සේ මේ කේක් කෑල්ල රස නම් ඒ පුද්ගලයා තුළ සංකාර වැළක්ම මතුවේ. මේකේ එක පැහැදිලි කවුද කොහෙන්ද ගත්තේ මේක දෙවෙනි කේක් කෑල්ලක් ගන්න පුළුවන්ද ආය අල්ලයිද අපේ ළමින්ටත් දෙන්න ඕනේ අපේ ගෙදරටත් ගෙනියන්න ඕනේ හෙට කන්න ඕනේ මේකට දාමු දේවල් අහන්න ඕනේ මේක මිල කීයද කියලා අහන්න ඕනේ මේ ආකාර වූ සංකාර සිතිවිලි වැළක්ම එක දිගටම එනවා. මේ එන නිසා තමයි සම්බන්ධයක් උපත ලබන්නේ. සම්බන්ධය උපත ලබන්නේම මේ කේක් කෑල්ලේ පිටිජේටත් කෑම හෝ තමන්ගේට දීම හෝ තමන්ට නතු කර ගැනීම හෝ උපාදානය කර ගැනීමට අවශ්‍ය වන සිතුවිලි සංකාර සිතුවිලි. මේක නිසා මෙතෙන්දී මේ මැනීම තමයි මේ කේක් කෑල්ලට රාගයක් ආව මීට පෙර කෑව නිරස කේක් කෑලි වලට ද්වේෂයක් ආව. දැන් මේ කේක් කෑල්ලම බැරිලාවත් නිරස නම් එතෙන්දී මනිනවා මීට පෙර කේක් කෑලි එක්කලා කෑව කේක් කෑලි එක්ක සම්බන්ධ වෙන එක මේ මෙහෙමගේ ගන්න පුළුවන්. මේවා කොහෙන්ද ගත්තේ? මේවා ආකාර වූ අර ද්වේෂයෙන් ලංවාකාරයක සංකාර බැලපු ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙලා මේ කේක් කෑල්ල කෙරෙහි ද්වේෂයක් එනවා. මීට පෙර කෑව රස කේක් කෑල්ල කෙරෙහි රාගයක් එනවා. එනිසා මේ ඔක්කොම සිද්ධ වෙන්නේ මේ තමන්ගේ හිතේ මැනීම වැරදිසේ සිදුවීම නිසා. ඒක නිසා හොඳට කල්පනා කරන්න ඕන මේ තමන් තුළම ඇති වෙන සිතුවිලි පරම්පරාවක් සිතුවිලි රාශියක් සංකාර රාශියක් නිසා තමන් තුළ මේ සම්බන්ධතාවය හොඳින් හෝ නරකින් හෝ ප්‍රිය හෝ අප්‍රිය හෝ ලාභ අලාභ දුක සැප මේ සියල්ලටම හේතු වන ආකාරයට ඔය සිතුවිලි පරම්පරාව තමන් තුළ ක්‍රියාත්මක වෙන බව පැහැදිලිව තේරුම් ගත යුතුයි. ඒක නිසා මෙතන මේක හරියටම තේරුම් ගන්න ඕනේ මේ තමන් මේක මනින්න ගියාම සංසන්දනය කරන්න ගියාම මේක දිගේ සංකාර කරන්න ගිය නිසායි මේ සිද්ධවීම සිදු වුණේ. බැරිණාවත් අපි මේක අල්පේච්ඡතාවයෙන් මේ ලැබුණු කේක්කෑල්ල කෑවා. මුතේව මුතමත්තම් බලුසු. අපි ඒ කේක්කෑල්ල රසින් දැබැයි ඒක දිගේ සංකාර කළේ නැහැ, ඒක දිගේ හිතුවේ නැහැ, මනින්න ගියේ නැහැ. මේක දුන්න නිසා අපි ඒක උපේක්ඛා දුක් ඇතුව අරගෙන ඒක රස සංසන්දනය කරන්න කියන අන්නේ අන්න එහෙමනම් එතෙන්දි තමන් තුළ අර සම්බන්ධයක් සංජය දිවීමක් සංසාර බැඳීමට හේතු වන දෙයක් මතු පල විපාක දෙන කර්මයක් සකස් වුණේ නැහැ. ඒක මේක බොහොම හැම අවස්ථාවකම පුතග්ජන පුද්දලේ තුළ කරන කියන හිතන බොහෝ දේවල් වලදී මේ සංසාරය සිද්ධ වෙනවා. මේක මේ උදාහරණය මම තවත් උදාහරණයක් ගන්න ඕන කියලා මට හිතෙනවා. මොකද මේක පැහැදිලි කරගන්න යුතුමයි මේ පටිච්චසමුප්පාද ධර්මයේ තේරුම් ගන්න. එහෙම නැත්නම් මේ නිවනට බාධා වුණු කරුණු කාරණා තමන්ට තමන් තුළ සිදුවෙන ආකාරය තේරුම් ගන්න හරියට. අපි හිතමු කෙනෙක් පාරියක් වාහනිකුනෝ පයින්ගෝ යනකොට යම් ආකාරයක තමන් එක පාට පාරක යනකොට පාරිසරා කියන ගෙදරක ගේට්ටුවක් හදලා තියෙනවා. මේ ගේට්ටුව ටිකක් ඇට පේන ගේට්ටුවක් එක පාට ගේට්ටුව දැක්ක ගමන්ම මේක අර චක්කුංජ පටිච්ච රූපේ අර ගේට්ටුව දැක්ක හැටියම තමන්ගේ එක පාට මතක් වෙන්නේ තමන්ගේ ගෙදර ගේට්ටුව. එතකොට මේ ගේට්ටුවයි අර තමන්ගේ ගෙදර ගේට්ටුවයි මේ අලුතෙන් දැකපු ගේට්ටුවයි තමන්ගේ ගෙදර ගේට්ටුවයි සංසන්දනය කරන්න යනවා. මේ ගේට්ටුව සමහර විටක තමන්ගේ ගේට්ටුවට වැඩිය හොඳද නරකද කියන එක තමයි ප්‍රිය අප්‍රිය මේක තමයි මනින්. මැනලා මේ ගේට්ටුව අරිට වැඩිය හොඳයි කියලා තීරණයක් ගත්තනම් ඔන්න මේ ගේට්ටුවට ඇලෙනවා. තමන්ගේ ගේට්ටුවට දෙවෙනි වේශයේදී යම් ද්වේෂයක් ඇති වෙනවා. මේ ද්වේෂයෙන් තරහක් එහෙම නෙමෙයි. මේක දෙවෙනි වේශයක්. ඒක බාහ්‍ය වේශයක්. එහෙම නැත්නම් තමන්ගේ ගේට්ටුව පහත් කරන හීන මානෙකින් සැලකීම. දැන් මෙතන තමන්ගේ ගේට්ටුවයි මේ ගේට්ටුවයි සංසන්දනය කිරීම නිසා නැවතත් අර රාගය ද්වේෂය මෝහය මානය සියල්ලම ඇති. මේ වගේ තමයි හැම දෙයක්ම ඇඳුමක් දැක්කත් මලක් දැක්කත් රූපයක් දැක්කත් අපි මේ උපකරණ පටිච්ච වෙන්නේ උපාදානය කරගන්නේ තණ්හා වෙන්නේ සියල්ලම මෙන්න මේ පටිච්ච වීමේ අවිද්‍යා මූලයෙන් පටිච්ච වීමේ ප්‍රතිඵලයක් හැටියට බව හොඳට දැනගන්න අවශ්‍යයි. මේක ඇයි දකින රූපයටත් සාධාරණයි, කණින් අහන ශබ්දයටත් සාධාරණයි, නාසයෙන් ගන්න ගන්න සුවඳට සාධාරණයි, ජීවෙන් ගන්න රසට සාධාරණයි, කයට ලැබෙන පහදටත් සාධාරණයි, මනසට ලැබෙන ධර්මයටත් සාධාරණයි. මේක මීට අමතරව පටිච්ච වෙන්නේ නෑ කාටවත් කොහෙවත් කොතනදවත් අවිද්‍යා මූලෙ. මේක හොඳට තේරුම් ගත්තොත් අපි තුල ඇතිවන රාගය, ද්වේෂය, මෝහය කියන කෙලෙස්කටි කාමච්ඡන්දය ව්‍යාපාදයේ තීන මිත උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන පංචකාම නීවරණ ධර්මයන්ම සකස් වෙන්නේ පින්වතුනි මෙන්න මේ පටිච්ච වීම නිසායි. දැන් මම මේ කිව්ව නිවන වහන නිවන ආවරණය කරන කර්ම පහක් තියෙනවා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිත උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා. මම දැන් ඉස්සෙල්ලා මේ පටිච්ච එහෙම නැත්නම් මේ ඉච්ඡ විග්‍රහ කරන්න. මේ පළවෙනි ඉච්ඡ මොකද්ද? කාම ඉච්ඡ ඡන්ද. කාම ඡන්දය කියන්නේ වචන තුනක්. කාම ඉච්ඡ ඡන්ද. ඡන්ද වෙනවා මේ කැමැත්ත නිසා කය රමණය කරන්නට ගිහිල්ලා. ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් කියන පහෙන් අපි අහපු, දැකපු, බලපු, විඳපු මේ යම් ආකාරයක දෙයක අර කැමැත්තක් නිසා අපි දන්නේ නැතුව අපේ තුල සම්බන්ධයක් ඇති වුණාම අන්ධ බව ඇති වෙනවා. අන්ධ බව කියන්නේ අපි ඒකට අන්ධ බවින් ඇලෙනවා. කාම ඉච්ඡ අන්ධ. මේ ඉච්ඡ නැත්නම් එහෙම උතන අන්ධ වෙන්නේ නැහැ. දැන් මේ ඉච්ඡ කියන වචනෙට තවත් වචනයක් බුදු දේශනාවේ තියෙනවා. මේකට කියුවා ඡන්දය. ඡන්ද කියන්නේ අපි අර අපේ කැමැත්තෙන් ප්‍රකාශ කරන්නේ. ඒ නිසා අපි තුනේ මේ සතර අගතියට පත් වෙන ඡන්දා දෝසා භයං මෝහා ඇති වෙන්නේ මේ ඉච්ඡ නිසා. එතකොට මේ සතර අගතියට පත් වෙන කරුණ හතර සිද්ධ වෙන්නේ මේ ඉච්ඡ නිසා. හැබැයි එතෙන්දි වෙන වචනයක් පාවිච්චි කරේ මොකද? ඡන්ද. ඡන්ද කියන්නේ ඉච්ඡමයි. තමන් තුළ ඇති වෙන කැමැත්ත. මේ කැමැත්ත නිසායි අපි සියලුම දේවල් උපාදානය කරගන්නේ. මේ කැමැත්තේ වේශ දෙකක් තියෙනවා. වේශ දෙක තමයි දෙවෙනි වේශය තමයි ද්වේෂය. මේක තරහයම නෙමෙයි. මේක යම් ආකාරයක ව්‍යාපාදයට හේතු වෙන, එහෙම නැත්නම් අපිව පහළට තල්ලු කරන, අපායට තල්ලු කරන, අපි තුළ තියෙන මේ පිරිසිදු බව නැති කරන, කෙලෙස් සිටුවේ ඇති කරන දේ තමයි ව්‍යාපාදයේ කිව්වේ. ඒක දෙවෙනි වේශය නිසා ඇති වෙන දෙයක්. ඒක ධර්ම tattve තමයි තරහ, වෛරය, ක්‍රෝධය, පටිගය, ඊර්ෂ්‍යාව මේ ආදී කොට ගා වූ ගති. ඒවා ක්‍රමානුකූල අර ඉච්ඡා අභිච්ඡා වුණා වගේ මේ දෙවෙනි වේශය ව්‍යාපාදයක් බවට, ව්‍යාපාදයේ තරහක් බවට, තරහ වෛරයක් බවට, වෛරය ක්‍රෝධයක් බවට, පරිදාහයක් බවට, දිගින් දිගටම දිගින් දිගටම පත් වෙනවා. ඒකමයි මේ කාමච්ඡන්දය අපි තුල අර අවිජ්ජා කියන தත්වයට පත් වුණාම කාම පරිලාවක්, කාම මූජාවක්, ඒවලු කාම උන්මාදයක් බවට පත් වෙනවා. මේවා එක දිගටම විඥාන ශක්තිය ක්‍රියාත්මක වෙන විට හිතේ ඇති වෙන ගති මේ සියල්ල. නැතුව වෙන කොහේවත් ඇති වෙන ගති නෙමේ මේ බුද්ධ දේශනාවේ මේ විග්‍රහ කරලා තියෙන්නේ. තමන් තුළ මේ මේවට පටිච්චව ඇලුම මේ කැමැත්තෙන් අල්ලගත්තොත් මේ තමන් තුළ සිද්ධ වෙන දේවල්. එහෙම නැතුව මේවා ලෝකෙ සිද්ධ වෙන දේවල් හැටියට කවුරුත් කල්පනා කරොත් එතන වරදක් තියෙනවා. අනුන් හදන්න බෑ මේකෙන් තමන් හැදින්නුව. තමන් ගාව තියෙන මේ ගති තමන් ගාව කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා බලන්න ඕන. මේක එහෙමනම් අපි තුළ නිතරම මේ සම්බන්ධතාවයක් උපදවන, සමුදේ විහි වෙන, සංසාර ගමනට හේතු වෙන කරුණ බව තේරුම් ගන්න ඕනේ. ඒ නිසා මේ අවිද්‍යාව මූල පටිච්ච සමුප්පාද විග්‍රහයෙන් විග්‍රහ කළේ පින්වතුනි මෙන්න මේ නිවන ආවරණය කරන, නිවනට බාධා වෙන, මේක තව පැය ගණනක් නොයෙකුත් ආකාරයෙන් මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම ආශ්‍රය කරගෙන එහෙම නැත්නම් මේ නිවනට උපකාර වන ධර්ම කාරණාවලදී අපි කරන සියලුම දේ කරන්නේ මෙන්න මේ පටිච්ච වෙනස් කරන්න. එහෙම නැත්නම් මේ පටිච්ච ධර්මයෙන් නිදි නිදහස් වෙන, මේ නිත්‍ය ධර්මයෙන් නිදි නිදහස් වෙන. මේක අපි මේ අල්පේච්ඡතාවය තේරුම් ගත්තට පස්සේ මේක අත්හරින්න ඕන බව තේරුම් ගන්න. මේ නිත්‍ය බව අත්හරින්න ඕන. ඒක තමයි මේකට හේතුව. මේ නිත්‍ය බව තමන්ගේ හිතේ ඇති වූ කැමැත්තක් නිසා ඇති වූ ගතියක්. ඒ නිසා මේ නිත්‍ය බව අත්හරින්න නම් අපි මේ නිත්‍ය අත්හැරීම කියන අනිත්‍ය තේරුම් ගන්න ඕන. අනිත්‍ය තේරුම් ගත්තාම අනිත්‍යානුපස්සී විහෙරති නිත්‍ය සංඥා පජහති වෙන්නු. මේක අනුපාන. අනිත්‍ය අනුපස්සී විහෙරති නිත්‍ය සංඥා පජහති. යද නිත්‍යං තං දුක්ඛං, යං දුක්ඛං තද නත්තං. එහෙම අනිත්‍ය අනුපස්සනා කළ යුත්තේ තමන්ගේ හිතේ ඇති වූ වැරදි නිත්‍ය සංඥාව, සුඛ සංඥාව, අත්ථ සංඥාව තමන්ගේ හිතෙන් අත්හරින්න. ඒ වගේම දුක්ඛානුපස්සනාව කරන්න ඕන. මේ දුකට හේතුව තේරුම් ගන්න. දුකට හේතුව නිත්‍ය වීම. එතකොට යද නිත්‍යං තං දුක්ඛං, දුක්ඛානුපස්සනාව අනුපස්සනා කරලා සුඛ, සුභ, සුව, සුචි කියන මේ තමන්ගේ හිතේ තියෙන පුතග්ජන හිතක මතුවෙන ඇලෙන ගැටෙන මුලාවට හේතු වන වැරදි සංඥාව සුඛ සංඥාව සුදු සංඥාව සුභ සංඥාව හිතෙන් අත්හරිනු. එහෙම අත්හරින්නේ නැත්නම් ඒක ආනපාන වෙන්නේ නැහැ. ඒ වගේම අනත් සංඥාව තේරුම් අරගෙන අත් සංඥාව හිතෙන් අත්හරින්නට අවශ්‍යයි. අනිත්‍යානුපස්සී විහෙරති නිත්‍ය සංඥා පජහති දුක්ඛානුපස්සී විහෙරති සුඛ සංඥා පජහති අනන්තානුපස්සී විහෙරති අත්ථ සංඥා පජහති. දැන් මේ අනිත්‍ය දුක්ඛ අනත්ත හරියට තේරුම් ගත්තේ නැත්නම් අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා හැටියට විග්‍රහ කරලා තේරුම් ගත්තේ නැති බක පඬිතුයෝ තමයි මේ අනිත්‍යයි කියන්නේ නිත්‍ය බව එහෙම නැත්නම් නියත බව එහෙම නැත්නම් නිත්‍ය බව තථාවාදී කථාකාරී බව නොදැන තමයි මේ අනිත්‍ය කියන වචනේ අනිත්‍ය කියන වැරදි වචනයකට පරිවර්තනය කළේ සිංහල පරිවර්තකයෝ. මේ අනිත්‍යයි කියන එක ওই හිතේ ඇති වෙන දෙයකට වඩා වෙනස්. දැන් නිත්‍ය කියන එකත් විනාශ අපිට කොච්චරම අනිත්‍යානුපස්සනාව මෙනෙහි කළා අර අදහවස ආයත ඉඳපයින්වා කියන නිත්‍යදේ වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. ඒක අපේ හිතේ ඇති වෙන එකක් නෙමෙයි. ඒක මේ ලෝක භ්‍රමණය වීම නිසා මේ පෘථිවියේ භ්‍රමණය වීම නිසා ඒක ඇති වෙන ස්වභාව ධර්මයේ කාරණා. මේ ස්වභාව ධර්මයේ බොහෝ කරුණු නිත්‍යයි අනිත්‍යයි කියලා කියන්න පුළුවන්. නමුත් අපේ හිතේ ඇතිවන මේ කරුණු මේ ඉච්ඡ කියන වචනයෙන් විග්‍රහ කළේ ඒකයි තේරුම් ගත යුත්තේ. ඒ වගේම මේ දුක සැපත් මේ නිත්‍ය අනිත්‍ය නිසා ප්‍රිය අප්‍රියතාවය නිසා ලාභ අලාභ නිසා දුක සැප නිසා හිතේ ඇති වෙන දෙයක්. මේ හිතේ ඇති වෙන යද නිත්‍යං තන් දුක්ඛං යන් දුක්ඛං තද නත්තං. ඒ නිසා මෙතන මේ ආත්මනාත්ම කියන වචනේ සම්පූර්ණයෙන්ම මෙතෙන්ට යොදන්න බැරි වැරදි වචනය. අත්ථ අනත්ථ. මේ අනත්ථ කියන්නේ අනාත්ථ වෙනවා කියන එක. අත්ථ කියන්නේ මමත්වයෙන් උපාදානය කරගන්නවා, අල්ලගන්නවා, මඤ්ඤතාවයෙන් මඤ්ඤණය කරනවා කියන එකයි මේ මූල පරියාය සූත්‍රයේ විග්‍රහ කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි දැන් මේ අනිත්‍ය දුක්ඛ අනත්ථ තේරුම් ගන්න නම් මේ ඉච්ඡ පටිච්ච ඔය කියන ඉච්ඡ ගහනේ විග්‍රහය හරියට තේරුම් ගත යුතුයි. මේ ඉච්ඡ කියන එක තමන්ගේ හිතේ ඇති වෙන දෙයක් මිසක් බාහිර ලෝකේ කොතැනකවත් පවතින දෙයක් එහෙම නෙමෙයි. අනිපාරමී ඉච්ඡ තමන්ගේ හිතේ මොහොතින් මොහොත වෙනස් වෙනවා. වයස අනුව, තන අනුව, රට අනුව, දේ අනුව, අවහගත දේ අනුව, අවහගත ධර්මය අනුව මේ සියලුම දේවල් අනුව තමන්ගේ හිතේ කැමැත්ත වෙනස් වෙනවා. ඒ නිසා මේ ප්‍රිය අප්‍රිය කියන දෙක අන්ත දෙකක්. මේ ප්‍රිය අප්‍රිය දෙක තමයි අපි මේ ඉච්ඡට මේ ඉච්ඡ 10ම ඇති කරන්නේ. ඔය අවිද්‍යා මූලයෙන් උපත ලබන ඉච්ඡ 10ම ඉච්ඡක උපත ලබන්නේ මේ ප්‍රිය අප්‍රිය කියන ගති දෙක අපි තුල පවතින නිසා. ඒක පුරුදු දෙකක්. ගති පුරුදු දෙකක්. ඒක ගති පුරුදු දෙකක්. පුරුදු පුරුදු වෙන්න පුළුවන්. දැන් මේ ප්‍රිය අප්‍රිය දෙක අපි තුල ඇබ්බැහි වෙලා පුරුදු වෙලා පුහුණු වෙලා කියන දෙයක් හැම කෙනෙක් සාව. අපි ප්‍රිය දෙයට තමයි ඇලෙන්නේ. අප්‍රිය දෙයට තමයි ගැටෙන්නේ. මේ ප්‍රිය අප්‍රිය දෙක යම් කිසි කෙනෙකුට සිඳින්න පුළුවන් නම් ඒකට කියන පරිඤ්ඤාතම් පරිඤ්ඤේය පරිඤ්ඤාතම් කි. චතුරාර්ය අවබෝධ කරගන්න බෑ මේ පරිඤ්ඤාතම් පරිඤ්ඤේය නැතුව. මේකට සිංහල භාෂාවෙන් අපි කියනවා පිරි අපිරි දෙක සිඳින්න ඕන. පිරි සිඳ දකින්නවා කියන්නේ පිරි සිඳ දකින්නවා කියන්නේ අපේ හිත තුළ තියෙන මේ පිරි බව අපිරි බව දෙකම සිඳලා උපේක්ෂිත ඇති කරගෙන අපි තුල ඇලීමක් හෝ ගැටීමක් හෝ නැතුව ඇති කර නොගෙන අපිට යමක් දේශ බලන්න පුළුවන් නම් ඉවසලා විමසලා සංසීමට හේතු වෙනවා. එනිසා පින්වතුනි මේ පිරිසිඳ දැකීම කියන එක තමන්ගේ හිතේ ඇති කරන දෙයක්. දැන් අර චතුරාර්ය සත්‍ය දුක්ඛාර්ය සත්‍ය විග්‍රහ කරද්දී මේ පිරි අපිරි දෙක සිඳින්න ඕන බව පැහැදිලිව කිව්වා. පරිඤ්ඤාතං පරිඤ්ඤේය පරිඤ්ඤාතං. දැන් මේ චතුරාර්ය සත්‍ය විග්‍රහයේදී හොඳට කල්පනා කරන්ද, දැන් මේ පරිවර්තකයෝ කරලා තියෙන වැරදි නිසා අද පුද්ගලයන්ට තේරුම් ගන්න බෑ. මෙතන තියෙන මේ පිරි අපිරි දෙක විග්‍රහය, ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, මරණම් ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛ. මේ දුකට හේතුව මොකද? ජාතිය ප්‍රියවෝ අප්‍රිය වීම, ගඩ උපත ප්‍රියවෝ අප්‍රිය වීම, ව්‍යාධිය ප්‍රියවෝ අප්‍රිය වීම, මරණය ප්‍රියවෝ අප්‍රිය වීම. දැන් කෙනෙක් කල්පනා කරන්න ඉඳ තියෙනවා මරණය ප්‍රිය වෙන්නේ කොහොමද කියලා. දැන් ප්‍රභාකරන් මැරුණාම මිනිසු අපුනි ගැහුවේ විලිපත් කෑවේ පෙළපාලිගේ සතුට ප්‍රකාශ කළේ රත්නිය ගැහුවේ මොකද? මරණය ප්‍රිය නිසා පොඩ්ඩක්. ඒ වගේම තමයි විරුද්ධකාරී තනාකාරී එක දෙවෙනි වේශයෙන් පියවීම. මේක හොඳට තේරුම් ගන්න. ඒ වගේම ව්‍යාධිය කොහොමද ප්‍රිය වෙන්නේ කියලා කල්පනා කරන්න පුළුවන්. දැන් මේ ව්‍යාධිය ප්‍රිය වෙන්නේ දැන් හිඟන්නේකට තුවාලයක් කියලා. මේ තුවාලය තමයි ව්‍යාධිය. මේ තුවාලය නැත්නම් අර හිඟන්නට හිඟමන්නේ. එනිසා මේ තුවාලය පවත්වාගෙන යන්න හිඟන්නගේ ප්‍රිය බව. ඒ නිසා ව්‍යාධිය ප්‍රිය. අප්‍රිය ව්‍යාධිය මුත්‍තිය. ව්‍යාධියකුත් තියෙනවා. ඒ වගේමයි ජාති ජරා මේ හැම අතරම මේ ප්‍රිය අප්‍රිය නිසයි මේ දුකට හේතු වෙන්නේ. වෙන මොකක්වත් නෙමෙයි. දැන් මේ පටිච්චසමුප්පාදී විග්‍රහය චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන මේ දුක්ඛාර සත්‍යේ ඊට පස්සේ දෙවෙනි වාක්‍යයේ තියෙනවා ප්‍රියෙහි විප්‍රයෝගෝ අප්‍රියෙහි සංප්‍රයෝගෝ දුක්ඛ. මේක තමයි මෙන්න මේක තමයි අපි තේරුම් ගත යුත්තේ. මේ ප්‍රිය අප්‍රිය දෙකයි දුකට හේතු වෙන්නේ. ප්‍රියෙහි විප්‍රයෝගෝ ප්‍රියංගෙන් වෙන්වීම දුකයි, අප්‍රියයන් සමග එක්වීම සංයෝගයේ දුකයි. මෙන්න මේක මේ ප්‍රියෙහි විප්‍රයෝගෝ අප්‍රියෙහි සංයෝගෝ කියන එක පුද්ගලයෙකුට විතරක් සීමා කරපු දෙයක් වැඩිලයි අද කියන්නේ. නමුත් තමන්ගේ හිතේ ඇතිවන මේ ප්‍රිය බවට එක්වීම සහ තමන් ප්‍රියයි කියලා උපාදානය කරගත්ත අල්ලගත්ත එකතු කරගත්ත ද්‍රව්‍ය වස්තු දේපල ධර්මතාවයන් මේ සියලුම දේවල් වලට වෙන්වීම දුකයි, එක්වීම අප්‍රිය දේවල් වලට එක්වීම දුකයි. මේකයි මේ ගැලපෙන්නේ නැතුව පුද්ගලයන් පමණක් ගැන කියලා නෙමෙයි. ඊළඟට තුන්වෙනි පේජය තියෙනවා යම්පි ඉච්ඡන් නලවති තම්පි දුක්ඛ. කොතැනද දුක එන්නේ? යම්පි ඉච්ඡන් නලවති. යම් ප්‍රිය වූ, ඉච්ඡ වූ, කැමති වූ, මනාප වූ, මිහිරි වූ දෙයක් තමන්ට නොලැබෙන තාක් කල් එය දුකයි. ඒකින්දයි සංසිප්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. නැතුව වෙන මොකක්වත් කියලා නෙමේ. මේ ප්‍රිය බව අප්‍රිය බව සිඳිනකන් සිටේ උපත ලබන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට උපකාර වන්නා වූ මේ දුක්ඛාර සත්‍ය තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒකින්දයි කිව්වේ චතුරාර්ය සත්‍යයේ පළවෙනි සත්‍ය අභිඤ්ඤාතං අභිඤ්ඤේය පරිඤ්ඤාතං පරිඤ්ඤේය. පරිඤ්ඤාතම් පරිඤ්ඤේ මෙන්න මේ ප්‍රිය අප්‍රිය අතර අපි මූලා වෙලා මනින ප්‍රිය දෙයට ඇලෙනවා, අප්‍රිය දෙයට ගැටෙනවා. මේක පිරි සිඳ දකින්න ඕන කියලා තමයි අපි දැන් මේ සිංහලෙන් කියලා තියෙන එක හරි. පිරි අපිරි දෙකම සිඳින්න ඕන. එතකොට තමයි උපේකාරු දෙම අපිට මේ ගැන තීරණයක් ගන්න පුළුවන් වෙන්නේ. අපි නොයැලෙන්නේ, නොගැටෙන්නේ, මූලා නොවෙන්නේ මෙන්න මේ පරිඤ්ඤාතම් පරිඤ්ඤේය තේරුම් ගත්ත තරමටයි. දැන් මේක මේ කියපු පියම හතර පියම අටක් කියලා මෙතන ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණපි දුක්ඛ, පියෙහි විප්‍රයෝගෝ අප්‍රියෙහි සංප්‍රයෝගෝ. ඊළඟට කියනවා යම්පි ඉච්ඡන් නලබති තම්පි දුක්ඛ. අටක් තියෙනවා. මේ අටම හරියට පරිවර්තනය කරලා නැහැ. වැරදියටයි පරිවර්තනය කරලා තියෙන්නේ. මේ චතුරාර්ය සත්‍ය විග්‍රහයේ දුක්ඛාර්ය සත්‍ය විග්‍රහ කරපු තැන ත්‍රිපිටක ධර්මයේ ත්‍රිපිටක පොත්වල සිංහලට පරිවර්තනය කරපු ඉංග්‍රීසි පරිවර්තනය කරපු පුද්ගලයෝ මුලින් පරිවර්තනය කළේ මේක ජාති දුකයි ජරාව දුකයි ව්‍යාධි දුකයි මරණ දුකයි කියලා කියන්නේ බෑ කාටවත්. එහෙනම් අපි ළමයෙක් ඉපදෙන ජාති දුක නම් Tamanට හොඳ ලස්සන පිය වූ ළමයෙක් ඉපදුනාම හොඳ ආගමකට තියෙන හොඳ ලස්සන ඒක එහෙනම් දුක වෙන්නේ නෝ. ඒක වැරදි. Tamanට හොඳ ප්‍රිය කැමති ලස්සන ළමයෙක් ඉපදුනාම ඒ ළමයාට බොහොම ප්‍රියයි ඇලෙනවා. රාගෙන් ඇලෙනවා. අල්ලන බඩාගෙන. නමුත් බැරි වෙලාවත් ওই ළමයා අපි බලාපොරොත්තු වූ ආකාරයට යක්ෂ පැටියෙක් වගේ රෞද්‍ර පැටියෙක් වගේ එහෙම නැත්නම් අපිට බලන්න අප්‍රිය මූණක් කියන ළමයෙක් අන්න අප්‍රිය. දැන් ඒකට ඇලෙන්නේ. ඒකට ද්වේෂයක් වයිලට්. මේක හොඳට කල්පනා කරන්න ඕනේ. මේ තම තමන්ගේ හිතේ ඇති වෙන දේවල් වලටයි මේ විග්‍රහ කළේ මේ ප්‍රියාප්‍රිය බව. මේ ප්‍රියාප්‍රිය බවයි මේ විනාශයට හේතුව, මේ ඇලීමට ගැටීමට මුලාවට හේතුව, මේ දුකට හේතුව, මේ රාගයට, ද්වේෂයට, මෝහයට හේතුව. මේ පිළි සිටින්න පුළුවන් වුණා නම් තමන්ට උපේක්ෂා සිටින් මේ ගැන හොඳට විමසලා කල්පනා කරලා කටයුතු කරලා සැනසෙන්නට පුළුවන්. එනිසා අපි මොදුනේ මේ චතුරාර්ය සත්‍ය විග්‍රහය, මේ පටිච්චසමුප්පාද විග්‍රහය මම මේ අද එක කොටසක් විතරයි විග්‍රහ කළේ. ඊටදී විග්‍රහ කරන්න කාලයක් නැහැ. මුදල මූල පටිච්චසමුප්පාද විග්‍රහ කරන්න මම කියන්නේ තවත් දවසක සිද්ධ වෙයි. මොකද දැන් පැයක් විතර ගත වෙලා තියෙනවා. නමුත් දැන් කල්පනා කරන්න හොඳට මේ ඉච්ඡ කියන්නේ තමන්ගේ හිතේ ඇතිවන කැමැත්ත. මේ ඉච්ඡ ප්‍රිය භවෙන් ඇලීමක් නිසා, අප්‍රිය භවෙන් ගැටීමක් නිසා ওই කැමැත්ත දෙකටම පොදුයි, සාධාරණයි, ඇති වෙනවා, බිහි වෙනවා, නිර්මාණය වෙනවා. මේ ඉච්ඡ නැත්නම් සම්බන්ධතාවයක් ඇති වෙන්නේ නැහැ. ওই සම්බන්ධතාවය ව්‍යාපාරයි දුවේ නම් වදාමු කියලා දුවා. ප්‍රිය භවට ඇලීම, අප්‍රිය භවට ගැටීම. එනිසා පුද්ගලයේ තුළ මේ ඇලීම ගැටීම ඇති වෙන්නේ ඔය ප්‍රිය අප්‍රිය අතර මැනීමක් තියෙන නිසා, පිළිසිඳ ගැටීමක් නැති නිසා. ඉතින් ඒක නිසා පින්වතුනි හොඳට කල්පනා කරගන්න ඕන. මේ පටිච්ච සමුප්පාද විග්‍රහයෙන් බුද්ධ දේශනාවේ දේශනා කරලා තියෙන්නේ බාහිර ලෝකයක් ගැන කල්පනා කරන්න නෙමෙයි. මේ තුන් ලෝකෙම තියෙන ඔය භවයක් පමණ වූ සමුද ශරීර කූඩුව තුළ ඔය තුන් ලෝකෙම රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් අඳු වෙන්නේ මෙන්න මේ අවිද්‍යාව මූල පටිච්චසමුප්පාද විග්‍රහය තමන් තුළ ක්‍රියාත්මක වෙන නිසයි. මේ ක්‍රියාත්මක වෙන ආකාරය තමන්ට තේරුම් ගන්න බැරි මොට්ට වූ මෝහයෙන්, මොට්ට වූ මානයෙන් මුලා වූ නිසයි. ඒක හොඳට තේරුම් ගත්තොත් ඕනෑම කෙනෙකුට මේ පිළි අපිරි දෙකේ තියෙන දරුණුකම අර සක්කපඤ්ඤ සූත්‍රයේ මුළු සූත්‍රයම දේශනා කරලා තියෙන මේ ප්‍රිය අප්‍රිය නිසා ඇති වෙන විනාශකාරී දේවල්, එහෙම නැත්නම් රාගය, ද්වේෂය, මෝහය ඉන්නේ ඇති වෙන ආකාරය. ඉතින් ඒක නිසා නොයෙකුත් සූත්‍ර ධර්ම වල ඔය ප්‍රිය අප්‍රිය දෙක, ප්‍රිය සූත්‍ර, අප්‍රිය සූත්‍ර විග්‍රහ කරලා තියෙන සිය ගණනක. මේ ඔක්කොම විග්‍රහ කරේ ඔය කියපු දුක්ඛාර්ය සත්‍ය අවබෝධ කරගන්න. මේ දුක අවබෝධ කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ පින්වතුනි. දුකට හේතුව නොචමයි. දුකට හේතුව තමන් තුළ ඇති වෙන ඔය ඉච්ඡ, කැමැත්ත, ප්‍රිය, අප්‍රිය බව වෙනකක්වත් නෙමෙයි. ඒ නිසා මේ සංසාර ගමනේ අපි මේ දිගින් දිගටම යන්නේ මේ ප්‍රිය අප්‍රිය බව තේරුම් ගන්නට බැරි විලා, මේ ප්‍රිය භවෙන් මත් වෙලා, අප්‍රිය භවෙන් මත් වෙලා එකට පටිච්ච වෙලා ඒ අනුව මුලා වීමක් සිදු වීම නිසා බව හොඳටම තේරුම් ගත යුතුයි. මේක තේරුම් ගත්ත කෙනෙකුට මුය බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ දේශනා කරපු ධර්මයේ ඔය පටිච්ච සමුප්පාද ධර්මයේ තරම තුළට අවිද්‍යා මූලෙන් මේ නිවන වහන ආකාරය දැනගත්ත හැකියි. හැබැයි නිවන විවෘත කරන ආකාරය මම මෙතෙන් කිව්වේ නෑ. ඒක තවත් දවසකට කල් දාන්න වෙනවා. ඒක කුසල මූල පටිච්ච සමුප්පාද විග්‍රහයි බුදුහාමුදුරුවෝ දේශනා කර වදාළ මහාවක පාළියේ විභංග ප්‍රකරණේ පටිච්ච සමුප්පාද විග්‍රහයේ කියන දේ. ඒක ඊගාව දවසකට තමයි කල් දාන්නේ. දැන් මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. මේ අද යුවේ ඉතාමත්ම මූලිකම දේ. හැබැයි මේවා ලෝකේ බාහිර ලෝකේ කොහේවත් තියෙන දේවල් නෙමෙයි. කොහෙද මෙයා සිද්ධ වෙන්නේ? තම තමන්ගේ හිතේ. තම තමන් කල්පනා කරන්න ඕනේ තමන්ගේ හිතේ මේ ප්‍රියභාවක් ඇති වෙලා කොහොමද අපි තුල රාගයක් ඇති වෙන්නේ? අප්‍රියභාව ඇති වෙලා කොහොමද අපි තුල ද්වේෂයක් ඇති වෙන්නේ? මේ ප්‍රියභාව පුරුද්දක් බවට පත් වෙනවා. ඒක ගති පුරුද්දක් බවට පත් වීම දරුණුයි, කුරු පුරුද්දක් බවට පත් වීම ඊට වඩා පවත්වාගෙන යන්න හේතු වෙනවා. එනිසා පුරුද්ද පුරුද්දක් බවට පත් වෙනවා. මේක අර දිත්තේව දිත්ත මත්තා, සුතේව සුත මත්තා නැති වෙනවා. දිත්තේ දිත්ත වාදිකා, සුතේ සුත වාදිකා, දිත්තේ අදිට වාදිකා. මේක හුඟක් ආකාරයට විග්‍රහයක් කරලා තියෙනවා. දැන් මේ මුළු බුද්ධ දේශනාවෙම බොහෝ කොටසක් තියෙන මේ ප්‍රියා ප්‍රිය බව පිළිබඳව බුද්ධයෙන් ඉදිරියට ඇති වෙනවා. දැන් මේක දැන් ඔය ත්‍රිපිටක පරිවර්තකයෝ සිංහලට මේක මේ මාර්ගදී භාෂාවේ තියෙන ත්‍රිපිටකේ ඉතාම පිළිසිදුව ඉතාම පැහැදිලිව තියෙන ජාති පි දුක්ඛ. ජාති පි දුක්ඛ. පි කියන එක පි අපි දෙකම ඔච්චර ඇතුළා. ජාති අපි දුක්ඛ. ඒක දෙවෙනි පේජේ තියෙනවා කියනවා පියේහි විප්‍රයෝගෝ අපියේහි සම්ප්‍රයෝගෝ. ඔය විප්‍රයෝගයේ සම්ප්‍රයෝගයක් ඇති වෙන්නේ මොකද? මේ ප්‍රිය බව අප්‍රිය බව නිසා. තුන්වෙනි පේජේක වඩා විග්‍රහ කරලා තියෙනවා යම්පි ඉච්ඡන් නලබති තම්පි දුක්ඛ. මේ ප්‍රියන් අටම ඔය සිංහලට පරිවර්තනය කරපු ත්‍රිපිටකය අද මේ පින්වතුන් සහ ඔය විශ්වවිද්‍යාලවල උගන්වන බෞද්ධ පාලි විශ්වවිද්‍යාලේ මහාචාර්යවරු උගන්වන පරිවර්තනය කරපු මේ සියලුම ත්‍රිපිටකවල සිංහලේ තියෙන මොකද්ද? ජාතිය දුකයි, ජරාව දුකයි, ව්‍යාධිය දුකයි, මරණය දුකයි. බුදුහාමුදුරුවෝ ඔහොම එකක් කියලා නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා නොකළ එකක් ඔය තියෙන්නේ ඔය සිංහල ත්‍රිපිටකයට පරිවර්තනය කරලා. ජාතිය දුක වෙන්නේ මොකද්ද? එක්ක ප්‍රිය බව පැලීම නිසා, එක්ක අප්‍රිය බවට ගැටීම නිසා. මරණය දුකක් වෙන්නේ මොකද? එක්ක ප්‍රිය බවට ඇලීම නිසා, එක්ක අප්‍රිය බවට ගැටීම නිසා. තමන්ගේ දැන් මරණය දුකක් වෙන්නේ දැන් අපි හිතමු අද කොහේ හරි මිනිස්සු 100 200 මේ ලංකාවේ හරි ඉන්දියාවේ හරි ලෝකේ කොහේ හරි මැරෙනවා. අපිට ප්‍රිය බවක් අප්‍රිය බවක් නැත්නම් අපි බැඳින් ගන්න සම්බන්ධයෙන් වෙන අපිට දුකක් තියෙනවා නෑ. හැබැයි අපේ දෙතන අපිට සම්බන්ධ වූ අපිට බැඳුණු මම මගේ මට කියන බුද්ධලේ මැරුණු අන්න දුක. ඒකේ දුකට හේතුව මරණය නෙමෙයි. මේක හොඳට තේරුම් ගන්න ඕන. මොකද හේතුව? ප්‍රිය බව හෝ අප්‍රිය බව. ඒ වගේමයි මේ හතර. ජාති ව්‍යාධි, ජාති ජරා මරණ ව්‍යාධි හතරටම හේතුව මොකද? ප්‍රිය බව සහ අප්‍රිය බව. සමුදය සකස් වෙන්නෙම සම්බන්ධයක් උපදින්නෙම මේ ප්‍රිය බව අප්‍රිය බව නිසායි. වෙන මොකක්වත් නිසා නෙමෙයි. ඕක මෙච්චර පැහැදිලිව පිළිසිදුව මේ චතුරාර්ය සත්‍ය විග්‍රහයේ පළවෙනි ආර්ය සත්‍ය දුක්ඛාර්ය සත්‍ය දුකට හේතුව විග්‍රහ කරලා තියෙනවා. මේ පංචස්කන්ධයම උපාදානය කරගන්නේ ඇයි? එක්ක ප්‍රිය භවි, එක්ක අප්‍රිය භවි. දැන් මේ පංචස්කන්ධය කිව්වහම දැන් තරාකාරය, විදුද්ධකාරය, වෛරකාරය, නායකාරය විග්‍රහ මේ උපාදානය කරගන්නේ අර අප්‍රිය භව නිසා. මේ ගේ දොරේ ඉඩකඩම් ප්‍රිය වස්තු උපාදානය කරගන්නේ ඇයි? අර ප්‍රිය භව නිසා. එතකොට මේ සියලුම පුද්ගලයන්ට මේ දුක දෙන්නේ මොකද? මේ පංචස්කන්ධය උපාදානය කරගන්නේ මොකද්ද? මොකක් නිසාද? මේ ප්‍රිය භව අප්‍රිය භව තේරුම් ගන්නට තරම් මනසක් නැති නිසා. මේක යෝනිසෝමනසිකාරයෙන් මේක බලන්න පුළුවන් කමක් නොලැබුණු නිසා, මේක නොදන්න නිසා, මේක තේරුම් නොගත්ත නිසා, මේක තේරුම් ගන්න බැරි අය අද මේ අද අපේ යම් යම් ස්වාමීන් වහන්සේලට බෞද්ධ පාලි විශ්වවිද්‍යාලේ මහාචාර්යවරුන්ට වෙන විශ්වවිද්‍යාලවල උගන්වන අයට තේරුම් ගන්න බැරි අය අර පරිවර්තකේ බබ පණ්ඩිතේ කවදා හරි පරිවර්තනය කළා. මේක කලේ ජෝච්චන කියන ඉංග්‍රීසි ජාතිකෙක්, මේක ඇගල් ඉච්චපු සහකාර විසාපති මේ පුස්කොල පුතාක් අහුවෙලා මේක පරිවර්තනය කළේ මුලින්ම මේ ජාතිය දුකයි ජරාව දුකයි මරණය දුකයි කියලා හතරම දුකට හේතුවයි. මේක සම්පූර්ණයෙන්ම වැරදි නොමග යවන සුළු. මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට අද ලංකාවේ මිනිස්සුන්ට බැරි වෙන්න මූලිකම බලවත්ම හේතුව මොකද්ද? ওই චතුරාර්ය සත්‍ය විකුත් වෙන්නේ. ওই දුක දුක්ඛාර සත්‍ය තේරුම් ගන්න බැරි. මේක පැහැදිලිව කියලා කියනවා පරිඥාතම් පරිඥේ. පරිණාමිතමක ප්‍රකරණය අරගෙන බලන්න. පරිඥාතම් පරිඥේ කියන්නේ පිරිසුද දකින්න. පිරි අපිරි දෙකම සාමරිතේ උපදින පිරි අපිරි දෙකම සම්පූර්ණයෙන් සින්දාම උපේක්ෂා සිතක් වෙනවා. හැබැයි පුසග්ජන පුද්ගලයෙකුට කරන්න බැරි වැඩෙත් මොකද? ඔය ප්‍රිය දෙයට ඇලීම නවත්තන්න අමාරුයි. අප්‍රිය දෙයට ගැටීම තරහකාරයෙකුට විරුද්ධකාරයෙකුට මෛත්‍රී කරන්න බෑ. මොකද හේතුව? මාන වැරදි මැනීම, හීන මාන, තුච්ච මාන, උද්දච්ච මාන, මානේ උදාස උද්දච්ච. දැන් මොනවාරි ප්‍රශ්න තියෙනවනම් මට කිව්ව මේ අද ධර්ම දේශනාව සම්බන්ධයෙන් කියලා නෙවෙයි ඕන එකක් සම්බන්ධයෙන් ඇහුවේ. කෝටියක් කියන වචනේ මාර්ගදී වචනයක්. කෝටියක් කියන්නේ කෙලවරක් නැති. මේ කෙලවරක් නැති සංවරත්වයේ එන්නේ සතර සංවර සීලය නිසා. කෝටියක් කියන්නේ දැන් මේ මාර්ගදී භාෂාවේ යම් ආකාරයක කෝටියක් කියන වචනේ තියෙනවා නම් ඒක සීමාවක් කෙලවරක් නැහැ කියන එකයි අර්ථය. දැන් කෝටියක් ආරාම කියලා තිබුණා එකයි. කෝටියක් ආරාම කොටි ආරාම කියන්නේ මොකද්ද? අපි ඔය දැන් මඩවලුව ගත්ත තියෙනවා ගමක් ප්‍රාදේශීයකම් කාර්යාලයක් තියෙනවා මේ චේරුවිලේම අයිති කොටියාරම් කියන්නේ කෝටියක් ආරම්. ඒ කියන්නේ කෙලවරක් නැති ප්‍රමාණයක් ඔය සාක්ෂිරාජ්‍යයන්ගේ බුදුහාමුදුරන්ගේ සිදුවදන අමුදුවදන රජුගේ රජකල මේ රාජධානියේ තුල තම කොටියාරම් කිව්ව කෝටියක් ආරම් තිබ්බේ. එතෙන්ද තම අද කෝටියක් ආරම් කියන්නේ කෝටියක් කියන එකේ තියෙන දැන් චතුස්කෝටිය. මේ කෝටිය කියන වචනේ තේරුම් ගන්න ඕනේ කෝටියක් කියන්නේ කෙලවරක් සීමාවක් අපිට ගැනීමක් කරන්න බෑ කියන එකයි මාර්ගදී භාෂාවේ කෝටිය. දහසක් කිව්වොත් ගණින්න පුළුවන්, සියයක් කිව්වොත් ඒක යම් ආකාරයක අපිට බොහොම පහසුවෙන් ගණින්න පුළුවන්. දැන් ඒක නිසා මේ මාර්ගදී භාෂාවේ දැන් සතර සහස්‍ර කිව්වොත් අන්න ඔය අපි කියන සිය දහස. ඒ නිසා මේ කෝටිය දහස සිය කියන එක මේ මාර්ගදී භාෂාවේ ඔය කියන අර්ථයට නෙමෙයි අර්ථ දක්වලා. එකෙනා කෝටියක් සංවර සීලය කියන එකේ තේරුම සතර සංවර සීලය. දැන් ඒ ප්‍රශ්නෙට ආවොත් මේ සංවර වෙන්නේ මොකද්ද? ඉන්ද්‍රිය හය. ඉන්ද්‍රිය හය සංවර කරගන්නවා කියන්නේ තමන්ගේ ඇහැ සංවර කරගත්තොත් කෝටියක් සංවර සීලය. කන සංවර කරගත්තොත් කෝටියක් සංවර සීලය. නාසය දිවකය මන සංවර වුණොත් අසංවර වුණොත් කිසිම සීලයක් නෑ. මොන තරම් සමාදන් වුණත් දැන් පංච සීලය හෝ අටවි අෂ්ටාංග සීලය හෝ දස සීලය හෝ සාමණේරිය සීලය හෝ උපෝසත සීලය හෝ උපසම්පදා සීලය හෝ මොන සීලය සමාදන් වුණත් තමන්ගේ ඉන්ද්‍රියය සංවර කරගත්තේ නැත්නම් සංවර සීලයක් ඇත්තේ නැහැ. සතර සංවර සීලෙන් පළවෙනි එක ඉන්ද්‍රිය සංවර සීලය. දෙවෙනි එක සංවර විය යුත්තේ මොකකින්ද? ආහාරයේ මතන්‍යතාවය. එහෙනම් මේ සතර ආහාර සතර පාරිභෝගික වස්තු වල ගියන්ට පැවිද්දන්ට අපි සංවරයෙන් භාවිතා කළ යුතු ආහාර හතරක් තියෙනවා. මේක තමයි නිවාස, ඒ කියන්නේ විසක වහලක් තියෙන ළොන ගල්ුවාවක් හරි ගහක් මුලක් හරි කුඩයක් හරි මොකක් හරි නිවාස, ඒ වගේම මිලිවදා ගන්න ඇඳුමක් තියෙන්න ඕන, සිවුරු ඇඳුම්, ඒ වගේම කුසල ආහාරයක් තියෙන්න ඕන, ඒ වගේම ලෙඩකට බේස් එකක් තියෙන්න ඕන. ඒක සංවරයෙන් යුතුව ආහාරයේ මතන්‍යතාව දැනගෙන පාවිච්චි කිරීම මේ සංවරත්වයේ දෙවෙනි පියවර. හැබැයි අර ඈකන්නාසිය දිවකයන්ම සංවර නැත්නම් ඉන්ද්‍රයන් සංවර නැත්නම් මේක කරන්න අමාරුයි. ඒක තමයි සීලය. බුදුහාමුදුරුවෝ සීලය සංවරත්වයේ සීලය. සංවර අර්ථයෙන්මයි සීලය. සංවාරණය කරේ නැත්නම් සංවර වුණේ නැත්නම් එතන සීලයක් නැහැ. එතන සමාදානයක් යම් සමාදානක් සංවත. සමාදානන සම්මතන් ගැන ජීවිත පරමාර්ථයට අවබෝධයක් කියන එකයි බුද්ධ දේශනාවේ තියෙන්නේ. ඒ නිසා මේ බ්‍රහ්මචාර සූත්‍රයේ පැහැදිලිව කිව්වා මේ යම් සමාදානන් සංවත සංවරයෙන් සීල. මේ සංවරයේ තුන්වෙනි පියවර දැන් සංවර ඉන්ද්‍රිය සංවරයේ පළවෙනි එක, සත්‍ය සංවරයේ සිව්පසේ සංවරයෙන් ගැනීම දෙවෙනි එක, තුන්වෙනි එක ප්‍රාතිමොක්ඛ සංවර සීලය, හතරවෙනි එක ආජීවක පාරිශුද්ධ සංවර සීලය. ආජීව පාරිශුද්ධ සංවර කියන්නේ අපි මේ ජීවත් වෙන හැම පියවරක්ම හැම ක්‍රියාකරණ කියන එකන හැම දෙයක්ම යම් ආකාරයක සංවරයෙන් යුතුව කායය සංවරෝ, වාචාය සංවරෝ, මනසා සංවරෝ, සාදු සබ්බත් සංවරෝ කියන ලක්ෂණය සංවර වීමයි. මේක තමයි බෝධිය කෙලවරක් නැති සංවර බෝධියක් සංවර සීලයේ කිසිවෙකේ අර්ථය. සංවර නැත්නම් සංවර නැත්තේ මොනවාද? තමන්ගේ ඇහැ කර නාසය දිව ගය මන වෙන මොකක්වත් නෙමෙයි. අසංවර වෙන්නේ මොකද්ද? ප්‍රිය දෙයට ඇදෙන්නේ මොකක්? අසංවර. අපිය දෙයට ගැටෙන්නේ මොකක්? අසංවර. ප්‍රියා ප්‍රියා කර මනින්නේ මොකද? අසංවර. අසංවරකමට හේතු නමාර උද්දච්චය, මහාන්තත්වය, විචිකිච්ඡාව, මේ වගේ නොයෙකුත් කාරණා හේතු අර ඉච්ච. අර කැමැත්ත පීබාට ඇලීම සහ පීබාට ගැටීම. දුක්ඛාරසත්‍ය අවබෝධ කර නොගැටීම. විතක්කනේ නෙවෙයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ම වැඩෙන්නට කරන්න ඕන භාවනා ක්‍රමය මොකද්ද? චතුරා ප්‍රත්‍ය. බුදුහාමුදුරුවෝ කිව්වේ නියම නිවැරදි ආකාරයකට මේ සියලුම භාවනාවන් අන්තර්ගත කරන මෙත්තානුසති, අසුභානුසති, බුද්ධානුසති, මරණානුසති. ඔය හතර තමයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම සම්පූර්ණ සතරාතිපට්ඨානෙ ඉඳන් ආරසංක මාර්ගයේ සම්මා ඥාන සම්මා විමුක්ති වෙනකම් විග්‍රහය තියෙන්නේ ඔය සතර. වෙන මොකක්වත් නෑ.
ස්වාමීන් වහන්සේ
අනාරිය ප්‍රශ්න ගන්නදී ඔබලා පොඩ බලන්න.
ප්‍රශ්නයක් ඉන්න වාන්නේ ගොමිලියේ එක නාලාවක සාක්ෂි පිළිදේශනේ යනවා හේතේ සත්‍ය වචේන දෙකලා රෝදාතු විනාසම් දෙවිලා නාතා
ඒ මොකද හේතේ සත්‍ය වචේන
දෙකලා රෝදාතු විනාසම් පිළකා රෝදාතු විනාසම්
පිළකා කියන්නේ මේ පිළිකා ඉතින් පිළිකා රෝගයෙන් ඒ විනබන්ධනෙන් ඒ ද්වේෂයෙන් මිදෙන්න කියලා ඉතින් ඒක දැන් රෝගාරූප සම්තුදෝ වයාරූප සම්තුදෝ මේ දුක්ඛාරූප සම්තුදෝ මේව නොඑක ආකාරයෙන් කියනවා. හැබැයි මේක අට්ඨේ ධර්මයේ දැනගෙන දෝ කියන්නේ.
ඒක දන්න
කොහොමද? දැන් මොකද්ද මේ ඒතේන සත්‍ය වජ්ජේන කියන්නේ? ඒතේන සත්‍ය වජ්ජේන සුවක්ති හෝති. ඒතේන සත්‍ය වජ්ජේන දුක්ඛාරෝග සම්මුති. මේ වගේ කියන. මේක හරියට අර්ථ ධර්මයෙන් දැනගන්නවා නම් අපි මේක ඒතේන සත්‍ය වජ්ජේන. සත්‍ය වජ්ජේන දෙනකට. මොකද්ද සත්‍ය වජ්ජේන? තමන්ගේ හිතේ සත්‍ය ක්‍රියාබලයක් මතු කරන්නේ. සත්‍ය ක්‍රියාවලිය මතු කරන්නේ කොහොමද? තමන්ගේ හිතේ රාගය, ද්වේෂය, මෝහය තුනම ඉවත් කළා. තුනම ඉවත් කරගන්න. උපේක්ෂිතක ඇති කරගන්න. ඒ උපේක්ෂිතකින් කරන කියන හිතන යහපත් චේතනාවෙන් කරන දේ යහපත්. ඒ අනුව අර පිළිකා රෝගයෙන් හෝ සාවනමය රෝගයෙන් හෝ බයෙන් හෝ විනයෙන් හෝ දුකෙන් හෝ මිදෙන්න පුළුවන්. මිදෙන්න පුළුවන්. හැබැයි අපි ඒ සත්‍ය ක්‍රියාවලියේ පසු ගන්නවා. සත්‍ය ක්‍රියාවලියේ පසු ගන්නේ නැතුව මේ වචන කිව්වට ඔය වචන වල
නැහැ.
සත්‍ය ක්‍රියාවලිය කියන්නේ අපි දැන් බෝධා බෝධින් වහන්සේ ගාවට යනවා කියමු. අපි බෝධින් වහන්සේ ගාවට ගිහිල්ලා බෝධින් වහන්සේට මල් පූජා කළා, බෝධිය හැමදෙලා පැන්දු පූජා කළා. අපි දැන් බෝධිය ගාව ඉඳලා දැන් මේ ඉඳගත්තු මොහොතේ තමන්ගේ හිතේ රාගයක්, ද්වේෂයක්, මෝහයක් නැති කරගන්න ඕනේ. රාගය කියන ඇලීම, ද්වේෂය කියන ගැටීම, මෝහය කියන මුලාව නැති කරගන්න. නැති වුණත් අන්නේ මොහොතේ ඒ බුද්ධයාට පුළුවන් පිරිසිදු තුන්වෙනි පාදාවගෙන පිරිසිදු චේතනාවක් ඇතුව යමෙකුට උදව්වක් උපකාරයක් කරන්න. දැන් බැරි වෙලාවත් බෝධීන් වහන්සේට මල් පූජා කළා, වතුරක් පස් කළා, අර බෝධියට අදිද්දුහිත දේවතාවකෙන් හරි බුදු පිළිමෙන් හරි භෝගයෙන් හරි යමක් ඉල්ලනවා නම්, යමක් යදිනවා නම්, යමක් පතනවා නම්, ප්‍රාර්ථනා කරනවා නම් මොකද ඒක කියනවද? යස්සක් කියා නෑ. ඒක යදීමක්, ඒක රාගයක්, ඒක මෝහයක්. ඒ මොහෙන්මයි මේ බෝගයෙන් ඉල්ලන්නේ, බුහාමුදුරන්ගෙන් ඉල්ලන්නේ, අර දෙවියගෙන් ඉල්ලන්නේ, කාගෙන් හරි නෑ. අපේ තුන් විට පහදා ගන්න. රාගයෙන් තොර සිත, ද්වේෂයෙන් තොර සිත, මෝහයෙන් තොර සිත ඇති කරගෙන ඒ තුන් සිත පහදාගත්ත සත්‍ය ක්‍රියා බලයෙන් අපි කිරණ ශක්තිය පුරුදු කරන විශ්වයට සුදු කිරණ. ඒ සුදු කිරණ කාටවත් සීමාවක් නෑ. අසීමිත අප්‍රමාණෝ අප්‍රමාණ වූ සුදු කිරණ ශක්තිය පුරුදු කරා. ඒ සුදු කිරණ ශක්තියේ බලය අනුසත්‍ය ක්‍රියා බලය. ඒ දෙයින් සත්‍ය වාක්‍යය. ඒ සුදු කිරණ ශක්තියේ බලයෙන් තමන්ගේ රෝගියෙකුට සත්‍ය ක්‍රියා බලයෙන් නිරෝගී වෙන්නට අපිට චේතනාව පිරිසිදු කරගන්න ඕන. හැබැයි අත් වෛරකාරයෙකුට, තරාකාරයෙකුට, විරුද්ධකාරයෙකුට වාස්තව කියන්න පුළුවන්. ඒක මේ සත්‍ය ක්‍රියාවක් නෙමෙයි. අපිට ද්වේෂයෙන් වෛරයෙන් කරන්න බෑ. දැන් මේ ළමයන් විභාගේ පාස් වෙන්න කියන්නේ පුළුවන්. හැබැයි අර ළමයන් විභාගේ පාස් වෙන්න කියන්නේ ඉල්ලන්න පුළුවන්. දැන් මිනිසු කරන්නේ අද මේ අඥානකම නිසා, නොදැනීම නිසා අර බෝධියට පූජාවක් කියලා බෝධි පූජාවෙන් ඉල්ලනවා ළමයන් විභාගේ පාස් කරලා දෙන්න. හරිද? හැබැයි අර සත්‍ය ක්‍රියාවලියක් වතුලවලා අපිට පුළුවන් මේ ළමයාගේ යම් ආකාරයක හිත පිළිසිදු කරන්න. මේ සත්‍යක්‍රියා බලය අපිට පතුරවා. ඒ වගේමයි රෝගියෙකුට ඉස්පිටාලෙන්නේ කොතනගේ දුකට පස්සු දැන් බුදුහාමුදුරුවෝ මේ නිර්වාණ සූත්‍රයේ බොජ්ජංග සූත්‍රවල මේ සත්‍යක්‍රියා බලය පතුරවා. ඒක නිසා මිනිහෙකුට කියනවා යම් මනසින් තමගේ මනස පාවිච්චි කරලා මනස පිළිසිදු කරලා සත්‍යක්‍රියා බලයක් මතු කරලා සුදු කිරණ ශක්තියක් නිකුත් කරලා මේ විශ්වයටම සාධාරණසේ පොළුවේ සමසේ මේ අනන්ත අප්‍රමාණ මෛත්‍රියක් එවම මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා ගතේ දෙන්නේ. ඒකයි සත්‍ය ක්‍රියාවලිය. නැතුව ඔය පිළිත කිව්වට වචන කිව්වට ඔගේ අත්දැකීම නැතුව තමන්ගේ හිතේ දුන්දිට පාදා ගන්න නැන්නම ඒක වෙන්නේ. ඉන්දියාවේ බුද්ධත්වෝ කියන්නේ ඉන්දියා සංවරය තියෙනවා අසංවරය. ආහාර ආහාරයේ මතන්නිකා කියන එකේ ආහාර මාත්‍ර දැනීමක් තියෙනවා නොදැනීමක් තියෙනවා. යාගරියන්නෝ කියන එකේ මේ තීරුමිත අත්දැනීමක් තියෙනවා තීරුමිත ඇතිවීමක් මේ දෝතාවයක් දෙකක් අකු තියෙනවා. ඒ වගේම අරියකන්දෙන් කියන්නේ රිය ආරිය දෙකම කොටන තියෙනවා. මේ කරුණ අතර මේ නිවන නිරාවරණය කරන්න ආවරණය වෙන දෙකටම විග්‍රහ කරලා තියෙන්නේ බුදුහාමි. නිවන ආවරණය කරන කරුණ විග්‍රහ කළේ උතරනේ. පංචකාම නිවන දන්නුත්තේ මේ වයන. නිවන ආවරණය කරන කරුණ එක ආකාරයක එක තැනක පහක් හැටියට විග්‍රහ කළා කියලා. සබ්බාසව සූත්‍රයේ ආස උපදින කරුණු හත විග්‍රහ කරලා කියනවා. අක්කන සූත්‍රයේ කන සම්පත්තියට විරුද්ධ වූ කරුණු අට මේව එක 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 තැන්වල නිවන ආවරණය කරන කරුණු, නිවනට බාධා වන කරුණු, නිවන නොලැබෙන කරුණු, නිවන් දකින්නට නොලැබෙන හේතු එක එක සූත්‍රවල එක එක ආකාරයට විග්‍රහ කරලා තියෙනවා. හැබැයි නිවනට හේතුව මුලින්ම මූලික වශයෙන්ම මොකද්ද? සමුදේ. මේ ඔක්කොගෙම ඇති වෙන්නේ මොකද්ද? සම්බන්ධතාවය උපදලා තියෙනවා. ඒ සම්බන්ධතාවය සාරයි කියලා පිළිගන්නේ. අනේක ජාති සංසාරය. මේ සං තේරුම් ගත්ත නිසා මේ කිසිම දෙයක් තේරුම් ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මේ හැම තැනදීම අපි අතින් වරදක් සිදුුණත් වරදක් කළා අකුසලයක් පාපයක් සිදුුණත් මොකද වෙන්නේ? සංසාරයේ බැඳෙන සම්බන්ධතාවයක් ඇති වෙනවා. ප්‍රිය දෙයට ඇලීම නිසා සම්බන්ධතාවයක්. අප්‍රිය දෙයට ගැටීම නිසා සම්බන්ධතාවයක්. ප්‍රියාප්‍රිය දෙක අතර මුලා වීම නිසා, මැනීම නිසා, මානෙ නිසා, සංසන්දනය කිරීම නිසා සම්බන්ධතාවයක්. එතකොට මේ සම්බන්ධතාවය ඇති වෙන්නේ කාගාවද? කාටද? කවුද? තමයි. මේ සම්බන්ධතාවයේ ප්‍රතිඵලය මොකද්ද? තමයි. යායන් සංහා කෝණු පවිකා තත්ත්‍ර තත්‍රාභිනන්ද. අපි යායන් සංහා කෝණු පවිකා. පුන පුනාම මේ විහිදෙන. ඒ පුනම් බව කියන එක අපි නැති කරගන්න ඕනේ. නැති දානි පුනම් බව. නාතිදානි පුනම් බව වුණොත් නම් අන්න අයමන්තිමා ජාති නාතිදානි පුනම් බව. මේක මේ බුදුහාමුදුරන් විතරක් සාධාරණ දෙයක් නෙමෙයි, හැම කෙනෙකුටම, හැම ආරාධිතුන් වහන්සේටම සාධාරණයි. නාතිදානි පුනම් බව අයමන්තිමා ජාති. එමු නැත්නම් නහි ජාතු ගබ්බ සෙයියා පුනරේති. අපි මේ දරු දෙබකට යන්නේ ඇයි? මව කුසකට යන්නේ ඇයි? උපජාත ප්‍රබන්නේ ඇයි? මොකද අර ප්‍රිය දෙයකට ඇලෙනවා කියන රාගය, එහෙම නැත්නම් මෝහය තියෙන නිසා. මෝහය නැත්නම් රාගය, රාගය නැත්නම් මෝහය. මෝහය සහමුලින්ම නැති කරගන්න පුළුවන් නම් අන්න නයි ජාතු ගබ්බ දෙයියා උනලේ තීති. මොහේ නැති කරගන්න තමයි මේ බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන ධර්මයේ ඔය අවුරුදු 45 තුල මිනිසුන්ට දේශනා කළේ මොකකටද? තමන් තුල උපත ලබන මෝහය තමන්ට නැති කරගන්නට උපකාර වන මාර්ගය පහදා පිරිසිදු කරගන්න. මොහේ හේතුව රාගයයි ද්වේෂයයි. රාගය ද්වේෂයට හේතු මොකද? මොහ තුනම අර ගරාදි තුනක් තියෙන කරත් රෝධයක් වගේ කියලා කිව්වා. එතකොට මේක ගරාදි චිනිදු අර චිනිදු මේක තමයි අපි මොහ නැති කිව්වේ. මොහ නැති කළොත් අපේ තුන රාගයක්වත් නැහැ, ද්වේෂයක්වත් නැහැ, අයි කුලින්නේ. මොහ තියෙනකම් දැන් බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන්නට පෙර ක්‍රමයක් තිබුණා. මොකද්ද? බ්‍රහ්මත්වය කියන්නේ රාගයයි ද්වේෂයයි දෙක පමණ තාවකාලිකව යටපත් කරලා මේ ටෙම්පරරි හෙවන් කියන තත්ත්වයටපත් වෙන්න පුළුවන්. අසඤ්ඤ තලයට යන්න පුළුවන්. අරූපී බ්‍රහ්ම තලවලට නේම සංඥා නා සංඥා කියන තැනට යන්න පුළුවන්. එහෙම නැත්නම් තිබාර අසිත කවුද ඇයි ඇන්නේ? දැන් මේ අසිත කවුද දැක්කා යා යන්නේ මෙන්න මේ වගේ තැනකට. ඉරිලා යා ඉන්නවා. මොකද යා කල්ප කාලාන්තයක් එයාට දකින්න බැරි තරම් දුරක් කල්පයක් කාල පරාසයක් එයා දැන් දුකෙන් විදිනවා. හැබැයි බුදුහාමුදුරුව බුදු වෙලා දේශනා කරනවා මේ බ්‍රහ්මත්වයෙන් පස්සේ මේ මෝහය නැති කරන ක්‍රමය. හැබැයි බුදුහාමුදුරුව බුදු වෙන දවස වෙනකොට අසුත් චෞද මේ පරිලෝකීද ඒක නිසා අසුත් චෞදට ඇන්නේ. මට මේ වාසනාව මේ ලාභය ලැබෙන්නේ නැහැ. මට ජීවත් වෙලා කියන මේක ලැබෙනවා. අර අන්න කොණ්ඩඤ්ඤ යාමුදුරන්ට අර කොණ්ඩඤ්ඤ මේ ඒ බොහොම ලොකු ඉෂුවක්. යාට ලැබුණා.
සර් මේ පුද්ගලයා ඒකට ඒ තේමාවකට තියෙන ආමෙන්ජ පාවුනේ
කියන්නේ. නෙය කියන්නේ දැන් නෙක්කම්ම නෙය නිදහස් වීම ක්‍රමානුකූලව අත්හැරලා නිදහස් වීම කියන එකයි නෙය. දැන් නෙය කියන එක දැන් පුද්ගලෝ හතර දෙනෙක් ඉන්නවා. උග්ගටිඤ්ඤ විපච්චිඤ්ඤ නෙය. තාවකෙන් කියන පදවරු. එයාට කොහොමවත් නිවන් දකින්නේ නැහැ. පදවරු පුද්ගලයා තමයි ජාති දුක්ඛ, ජරා දුක්ඛ, ව්‍යාධි දුක්ඛ, මරණ දුක්ඛ, ජාති දුක්ඛ, ජරා දුක්ඛ, ව්‍යාධි දුක්ඛ කියලා නිශ්චිත දේ ගන්නවනම් යම් කිසි කෙනෙක් අන්නේ පුද්ගලයා මොකද? පද පරම. ඒ පුද්ගලයාට කවදාවත් නිවනක් ලැබෙන්නේ නැහැ. ඇයි? මේ වැරදි පැත්තට ගිහිල්ලා තියෙනවා. අර ප්‍රිය භව අප්‍රිය භව දකින්නේ නැහැ. හැබැයි නෙය පුද්ගලයා මේක ටිකක් හොඳට ගැට හොය හොයා ගැට හොයනවා ගැට දෙහන්න උත්සාහ කරනවා. උග්ගටි තන්‍ය බුද්ධලයා. එහෙම ගැට හොයලා ඉන්නේ ඒ බුද්ධලයා උග්ගටි. උග්ගටි කියන්නේ එක පාට ගැටේ දැකලා එක මොහොතකින් ගැටේ කපනවා. අර බාහි දාන වීර්යතුමා ඒ වගේම ඔය මුගාකා ඉන්නවා එක ධර්ම දේශනාවකින් එක බණපදයක් අහලා තමන්ගේ මේ සංසාර ගැට බැන්නේ ඔක්කොම කපනවා. අනිවාර්යයෙන්ම සෝදාපන්න ඵලයේපත් වීමක් සුද්ධංගම් බුද්ධයාට එක වරපදයෙන් අර අසජාම් දුරංගෙන් උපතිෂකෝලිට පරිත්‍රාජක දෙන්න බණ ඇහුවාම එක වරපදයෙන්ම උද්ගතන්න සෝදාපන්න ඵලයේපත් වුණා. අනිවාර්යයෙන් සෝදාපන්න ලබදාගාමි අනාගාමි අරියත් හතර ඵලයෙන් එක ඵලයක් අත් දෙන්නවා නම් ඒ බුද්ධයා උද්ගටි සංඥා. දැන් බුදුහාමුදුරුව ඇවිල්ලා මේ ගමින් ගමට වැඩම කරලා ධර්ම දේශනා කරනකොට බුදුහාමුදුරුව දැන් බලනවා මේ බුද්ධයන්ගෙන් කාට හරි මේ අවස්ථාවේ මේ වැයභාගයක් පැතිරෙත මේ ධර්ම දේශනාව අවසන් වෙන්නේ ඉස්සෙල්ලා මේ උගටි කන්නේ ලක්යෙන් නිවන් දකින්න පුළුවන් කියලා. ඒ බුද්ධයාට ගැලපෙන ආකාරයෙන් ධර්මයක් තමයි අනු කුබ්බංගම ධර්මයක්. එහෙම නැත්නම් අර අනුකූලක ධර්මයක් දේශනා කරනවා. ඒකට ගැලපෙන නමුත් එහෙම බුද්ධලයෝ නැත්නම් විපච්චිකාඤ්ඤ බුද්ධලයෝ ඉන්නවා නම් ඒ ආකාරයේ කර්මය. ඒ බුද්ධලයාට ගැට විග්‍රහ කරනවා. අර අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිකා වයින්දු මේ ජට විග්‍රහ ගැට. මේ ගැට ගලවන්න තමයි මේ ගැට නම බැන්නේ. මේ රාග බැන්න ද්වේෂ බැන්න මෝහ බැන්න මොකද්ද? ගැට ඇහිලා තියෙන ගොතල තියෙන. ඒක නිසා අර මේ නාම ගොත්තන් නැගීනට. මේ නාම ගොත්තන් ගොතල ගැට ගන්න තියෙන. මේවා අපි ගැට දෙහන්නේ. ඒක තමයි විපච්චිතාඤ්ඤ කියුවේ ගැට හොයලා නිමින් තරේ දෙහන්න පුළුවන්. නෙය පුද්ගලයා ඒ ගැට දකිනවා. හැබැයි ගැට දෙහන්න එක පාට බෑ. යාට සද්ධානුසාරී ධම්මානුසාරී පුද්ගලයෝ නෙය. ප්‍රඥානුසාරී පුද්ගලයෝ උග්ගණ්ඤයි. ඒ වගේම විපච්චිතාඤ්ඤයි වීර්යානුසාරී පුද්ගලයෝ. පුද්ගලයෝ තුන්දෙනෙක් නිවන් අවබෝධ කරගන්නවා ප්‍රඥානුසාරීව වීර්යානුසාරීව සද්ධානුසාරීව සහ ධම්මානුසාරීව දෙකම එකයි. ඉතින් ඒක නිසා මේ පුද්ගලයෝ තුන්දෙනෙක් ඉන්නවා. මේ හැම කෙනෙක්ම කවදා හරි නිවන් දකින්නවා නම් ඔය එක්තරා ආකාරයක එක්ක ප්‍රඥානුසාරීව එක්ක වීර්යානුසාරීව එක්ක සද්ධානුසාරීව. ඒ තුන්දෙනාම හැබැයි යම් ආකාරයකට යම් දවසකට නිවන් අවබෝධ කරන මේ ගැට තුන කපලා මේ බැමි තුන ඉඳලා නිබ්බාන කියන ත්‍ත්වයට පත් වෙනවා. හැබැයි ඒ නිබ්බාන ත්‍ත්වයට පත් වෙන යන කාලය එක නැහැ. දැන් බාලිදාරීරිය තුමාට උකුලාදි රජු වන්ද තබුමන් ලොකුත් රහතන් වහන්සේට සම්පති අමාත්‍යයට තව මෙහෙම බුද්ධ දේශනාවේ බුද්ධ මේ ත්‍රිපිටකයේ තියෙන බොහෝ අයට අඟුලිමාල හාමුදුරුවන්ට සතියයි මේ කොයි තරම් පෞකම් කළත් මිනි මැරුවත් මේක බාධාවක් වුණේ නැහැ. හැබැයි අර ප්‍රඥානුසාරීව අඟුලිමාල හාමුදුරුවෝ සතියයි. ඉතින් ඒක නිසා මේක හිතන්න ඕනේ මේ අපි අතීතයේ නොයෙකුත් ආකාරය දේවල් කරා නම් මේ නෙය වෙන්න ඕන. අවු නෙය පාගිනේ දකින්නේ අංජලි කරන්නේ ඔකම නෙයි. නෙය කියන්නේ නෙක්කම කියන එක නිදහස් වෙලා මේක රාගයෙන් නිදහස් වෙනවා ද්වේෂයෙන් මෝහයෙන් නිදහස් වෙනවා. තමන්ගේ වෙනම කක්වත් නෑ. අන්න
බාන කියන්නේ දෙක නේද?
ඈ?
බාන කියන්නේ දෙක නේද?
බා
බාන දැන් මේ බාන කියනකොට බාන කියන්නේ දෙකනේ.
බාන කියන්නේ මෙහෙමයි. මෙතන මේ බාන කියන්නේ බැන්න. බැනි තුන. රාග බැන්න බාන, ද්වේෂ බාන, මෝහ බැන්න. හැබැයි මේක දෙක දැන් පළවෙනි බානයි දෙවෙනි බැන්නයි එකට කොටන දෙකක්. රාගය ද්වේෂය කියන්නේ එක බැන්නේ දෙකක්. මෝහය කියන්නේ එකක්. ඉතින් රාගය ද්වේෂය එකම එකකම දෙකක්. ඒකනේ දැන් කාමච්ඡන්දයයි ඒකේ අනිත් පැත්තයි එක බැන්නේ දෙපැත්ත. දැන් රාගය පැතුව ද්වේෂයක් නැහැ, ද්වේෂයක් නැතුව රාගයක්. මේ
වලකට
දෙක කියන එක තමයි බාන. දැන් අරත් බාන කියන එක අපි වෙනල වචනයක්. නමුත් බාන කියන මේ නිබ්බාන කියන එක මේ බැම්මට තනි බැම්මක් හැටියට මම මේ තුනම එකට ගොතන්නේ. මේ තුනම රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම තුනම එකටම ගොතන බැම්මක තුන් පැත්ත. මම මගේ දෙක අජ්‍යතාව බහිද්ද. මම අජ්‍යතාව මගේ බහිද්ද.
පුනරුවන් අදහන අපට පුතුවේ වාඩි පන්තිය
ගැනීම
අදහන අපට පුතුවේ වාඩි පන්තිය ගැනීමෙන් ගැනීම සුදුසුද යන්නයි මට දැනගන්න.
කිසිම වරදක් නැහැ. පුතුවේ පාට්ටේලා ඉන්නේ මොකද? මේක පහසුවේ තේරුම් ගන්න අවබෝධ කරගන්න සමහර විට කොහොමද වයසක ඇට බිම ඉන්නකොට විනාඩි ගානක් ඉන්නකොට මොකද වෙන්නේ? අර උද්දච්චයක්, අසහනයක්, අපහසුයක්, අමාරුවක් එනවා. නමුත් අපිට යම් ආකාරයක පහසු ඉරියව්ව මේක කියනවා සුඛාපටිපදා දුක්ඛාපටිපදා කිප්පාපටිපදා ධඤ්ඤාපටිපදා පටිපදා දෙකක් කියනවා. අපි මේ කාලේ හැම මිනිහෙක්ම යම් ආකාරයක පහසු විදියකට පහසු ඉරියව්වකින් ඉන්න එක ඒ නිසා මේ ඉරියව්වේ වෙනසක් නැහැ. ඉරියව්ව නිසා අගෞරවයක් කරන්නේ නැහැ. මේ බුදුහාමුදුරන්ට මේක අගෞරවයක් නැහැ. දැන් බුදුහාමුදුරන්ට මේක අගෞරවයක් වෙනවා නම් දැන් එදා බුදුහාමුදුරුවෝ එකක් පස්සේ සුදුසු ආසනයක් බලලා වාඩි වෙන්නේ කියලා. ඈ? ඉතින් ඒක නිසා ඒ සුදුසු ආසනයක මහසුවෙන් ඉඳගෙන මේ ධර්මය අහන එක කාටවත් වරදක් හෝ පාපයක් හෝ වෙන්නේ නැහැ. තමන්ගේ ඇහිීමට බාධාවක් වෙනවා නම් ඒක නම් වරද. ඒක නිසා මේක ඉතින් අද සම්මතයෙන් අර මගේ පදවරණ පුද්ගලයන්ට නම් මේක පාදකයක් වේ. ඒක මොකද? ඕක මානි මහාන් තත්ත්වය. මොකද අපි මේක ඉවෙන්දලා අහන්න උදේන්දලා අහන්න එහෙම එකක් නෑ. හැබැයි උදේන්දලා අහන්න එපයි කියන එකේ තේරුම නා දැන් දේශකයන් වහන්සේ දේශනා කරනකොට අර ශ්‍රාවකයන්ට වඩා ඉහළ තැනදී ඉඳලා දේශනා කරන්න ඕනේ. ඒකට හේතුව මේ කියන ඔය කියන පද පරමාර්ථයක් නෙමේ මේක හරියට අහලා දැනගෙන තේරුම් අරගෙන මේ මාර්ගය අනුගමනය කරන්න සෝදාවදානේ පඤ්ඤා සුතෝයේ ඥානේ ලබා ගන්න උපකාර වන ආකාරයක් මිසක ඔය සම්මත පද පරමාර්ථයක් ඕකේ නැහැ. ඒක නිසා දැන් මේ පින්වතුන්ගෙන් මම අහුවොත් විම වාඩි වෙලා එක විදියකට දැන් මේ පැය කමාරක් දැන් විකාර තව විනාඩි 10යි කියන්නේ සාමාන්‍ය ජීවිතය වල පැය භාගයක් විතරයි. ඔය ඉඳගෙන ඉන්නේ විදියෙ ඔය ඉන්දියා වෙ ඉන්න පුළුවන් ඔය පැය දෙක කමාරක් බැරිද? ඈ ඉඳගෙන ඉන්දියා නම් විම අර වයසක අපේ 100 කෙනෙක් ඇව්ව 100ට ඉඳ පුළුවන්. අපේ දැන් ඔය විදියට ඉන්නේ නැහැ. ඒක නිසා මේක මේ සුඛා පටිපදා කිප්පා පටිපදා ධාඤ්ඤා පටිපදා කියලා උදාහරණ විග්‍රහ කරලා තියෙනවා. දෙති ප්‍රකාරණේ ඒ වගේම තවත් බොහෝ සූත්‍ර ගන්නවා. ඒකෙන්ද මේ සුදුක වාදිනේ කියලා පාඩවක් විග්‍රහය අවමානය අපාදුවක් මහාන්තත්වයක් නැහැ. දැන් මේගොල්ලෝ දන්නවා පොල්ලාට අඩසිල් ගන්නකොට දැන් ඔය මේ සාමනීර ඒ වගේම උපසම්පදා වුණා සිල්පදයක් ගන්නවා. මොකද්ද සිල්පදේ? උච්චා සයන මහා සයන වෙනවා. මේ සය කියන්නේ මොකක්ද? අපි මේ නිදා ගන්නවා කියන එක ඒක නෙමෙයි. ආශ්‍රය උච්ච ආශ්‍රය මහාශය මේ කියන්නේ මේ කියන ඔය උස්සසුන් බිමින් මිදියසුන් කියලා පරිවර්තනය කරලා මේ කියන්නේ උද්දච්චයයි මහාන්තත්වයයි. මොකද සිතේ ඇතිවන උද්දච්චයයි මහාන්තත්වයෙන් වෙන්නේ ඕනේ කියන එකයි උච්චාසය මහාසය. මේ කොහෙද මේ ගති දෙක සායනය කරන්නේ? සිතේ වෙන මොකටවත් නෙමෙයි. ඉතින් ඒක නිසා මේ මාර්ගදීපාතාවේ හරියට අත්‍යවශ්‍යම නිමුක්ති විග්‍රහ කරේ නැත්නම් මේක වැරදි. හැම සිල්පදයකම මේකයි. දැන් විකාල භෝජන වේරමණි සීකාපන කරනවා. තව දින රතෝ පරත්ත විරතෝ පටිවිදෝ විකාල භෝජන කියලා සිල්පදයක්. දැන් විකාල වෙන්නේ භෝජනද වේලාවද කාලේ? විකාල වෙන්නේ මොකක්ද? සිත යම් කිසි කෙනෙක් උදේට හීල්දානේ ගන්නවා නම් රස පිරේත කමින් රස ආහාරයෙන් රස කැමැත්තෙන් රස මජරි කමින් රස මේ අර ආහාරේ මතන්තාවක් නැතුව ඉන්ද්‍රියේ බුද්ධද්වාරෝ නැතුව ජාගනියන් අනිත්‍යෝ වෙලා එතන විකාර පොණියක් තියෙනවද නැද්ද? තියෙනවා. විකාර වෙන්නේ සිතුම් ජා කාලේ විකාර වෙන්නේ නැහැ. භෝජන විකාර වෙන්නේ නැහැ. සිතයි විකාර වෙන්නේ. දැන් මේ මාතෘ කවුරුත් මේ හැම කෙනෙක්ම දැන් බොහොම පන්සල් වලට දානි ගිහින්. දානි ගිහිච්චාම ඒ දානි අරගෙන මෙහෙම බංකුවක් උඩ තියෙනවා. මේ බංකුවේ උඩ තියෙන එකෙන් අර ඇවිල්ලා හාමුදුරුව බෙදාගෙන කනවා. එතෙන්දි තියෙන්නේ මොකද්ද? තමන් කැමති එක තෝරලා බෙදා ගන්නවා, නොකැමති එක අකමැති එක අත්හරිනවා. මෙතෙන්දි විකාර භෝජනය සිද්ධ වෙනවා. අර ඒක පුඤ්ඤති කියන සිල්පදයක් තියෙනවා, ඒක භක්ති භෝග කියන සිල්පදයක් තියෙනවා. මේ ඒක පුඤ්ඤිකෝ කියන සිල්පදි නැවත නැවත බෙදා ගත්තොත් එකක් කැදෙනවා. ඉතින් ඒක නිසා මේ මාර්ගදී භාගාවේ හරියටම අර්ථ ධර්ම නැතුව තේරුම් ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. විකල් වෙන්නේ සිත නිසා ආහාර හෝ විලාහ හෝ නැහැ. දැන් මාර්ගදී භාගාවේ කාල කියන්නේ කෙලෙස් නිසා විලාහට නෙමෙයි. කාල කියන්නේ කෙලෙස්. මේක හොඳට තේරුම් ගන්න ඕන. මාර්ගදී භාගාවෙන් වචන හතරක් තියෙනවා අපි මේ විලාහ. යාමය, සමය, කප්පය යාමයේ සමය කප්පය තවත් එකක් තියෙනවා. යාමයේ සමය කප්පය තවත් එකක් කියන්නේ තියෙනවා මට හරිය මතක නැහැ. අපි යාමයේ සමය කප්පේ දුවත් කප්පේ දුවේ දිග කාලයක්. යාමයේ කිව්වොත් ඔය නිමිති යාමය, හවස් යාමය, ඒ වගේම සමය කිව්වොත් යම් ආකාරයක වැහි සමය, වසන සමය මෙහෙම ඒත් වෙලාවට. නමුත් කාල කියන වචනේ කිසි දෙයක කිසි අවස්ථාවක මානව ජීවිතාවේ වෙලාවට යොදලා නැහැ. ඒක කෙලෙස් වලටයි යොදන්නේ. ඒ නිසා කෙලෙස් සිටින් විකල්පන මොකද? කෙලෙස් ඒක නිසා මේක හරියට තේරුම් ගත්තොත් අපි මේ කෙලෙස් සිටින් රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් රස මධ්‍යකමින් රස ආසාවෙන් නොදැන අසංවරව යම් ආහාරය ගන්නවා නම් ඒක විකල්පෝ. දැන් බුදුහාමුදුරුව ජීවත් වෙලා ඉන්න කාලේ අවුරුදු 20ක්ම යනකම් බුදුහාමුදුරුවගේ ශ්‍රාවකයෝ බුදුහාමුදුරුව අවුරුදු දෙකක් හරියට තුනක් තම ආහාර අරගෙන තියෙන්නේ. බොහෝ අය රැට ආහාර ගත්තා. අවුරුදු 21ක් ගියාම තමයි මේ හීතරු සූත්‍රයේ දේශනා කරලා බුදුහාමුදුරුව මේ රාත්‍රී රස පෙරේත කම රත්තෝ පරත්‍ය විරතෝ විකල්පු රාත්‍රියේ රස පෙරේත කම ආහාර ගැනීම එක නැහැ. ඒ නිසා මේ විකල් භෝජනා කියන එක දැන් සමහරට මේක දැනගත්තොත් හොඳට කන්නකට ගන්නයි ඒකත් වැරදි. අද යම් ආකාරයක තියෙනවා නම් ඒක නිකන් පිටට පේන සමනයි. නමුත් ආහාරයෙන් මතන් නිකා තේරුම් ගත්තොත් ඒක හුඟක් වැදගත්. ඉන්ද්‍රිය සංවරයේ දැනගත්තොත් ඒක හුඟක් වැදගත්. ඉතින් ඒක නිසා මේ රස පිළේත කමින් රස කුස්නාවෙන් රස මජලි කමින් රස ආසාවෙන් රස කැමැත්තෙන් කොයි වෙලාවෙ ආහාර ගත්තත් උදේ නීලට දවල්ට රැට කියලා වෙනසක් වෙලාවක් නැහැ. කොයි වෙලාවෙ ආහාර මතන් විකාව කැඩුවත් ඒක විකාල භෝජනය. ඒ නිසා මේ සිල්පදවල තියෙන හරියට අත්දැකීම තේරුම් ගත යුතුයි. අරගෙන ඒවා ආරක්ෂා කරගන්න යුතුයි. ඉන්දියන් සංවරයේ තියෙනකම් තියෙනවා.
ගරු ස්වාමීන් වහන්සේ ජජක්ක සූත්‍රයේදී 26 ආකාරයකින් සම්දේ දීවේ බව ප්‍රකාශ වෙනවා. ඒකෙන් එකක් චක්කායයෙන් ඇස පමණ ඉදායන් අරගෙන පැහැදිලිවම ඉදාම බලවෙන්නේ.
ඕ දැන් චක්ක කියන්නේ කරකැවෙන රෝද ගන්න. එහෙම නැත්නම් අපේ හිතේ රවුම් ගන්න මේ හිතවිලි පරම්පරාවක් ක්‍රියාත්මක වන ආකාරයේ 6 ආකාරය. ඒ 6ම නවතත් හයක් චක්ක ඇහැ කන නාසය දිවකය මන කියන හයේම එකින් එකම නැවත හය ආකාරය. මේ හය ආකාරයකින් චතක සූත්‍රයේ විග්‍රහ කරලා තියෙනවා. පළවෙනි ආකාරය අපි ඇහැ ගමු චක්කුංච පටිච්ච රූපේච්ච උප්පජ්ජති චක්කු විඥාන පළවෙනි ආකාරය. දෙවෙනි ආකාරයේ තින්නම් සංගති පස්සු මේ ගති තුන එකට ස්පර්ශ වෙනවා. සම්පස්සජා වේදනා තුන්වෙනි අවස්ථාව වේදනාවක් හටගත්තා. පළවෙනි අවස්ථාවෙන් චක්කු විඥානයක් හටගත්තා. දෙවෙනි අවස්ථාවේ සම්පස්සයක් හටගත්තා. තුන්වෙනි අවස්ථාවේ වේදනාවක් හටගත්තා. මේ වේදනාව තුන් ආකාරයෙන් පුළුවන් ප්‍රිය වේදනා, අප්‍රිය වේදනා, අදුක්කම අසුක වේදනා. හතරවෙනි අවස්ථාව වේදනාපච්චය තණ්හා. තණ්හාපච්චය උපාදාන, උපාදානපච්චය සම්භවන. ඔන්න හය. එතකොට මේ සමුදේ දී වෙන ආකාරය මේ පටිච්චසමුප්පාදය. වෙන මොකක්වත් නෙමෙයි. චක්කුංච පටිච්ච රූපේච්ච. දැන් මෙතන මේ චක්කුංච පටිච්ච රූපේච්ච කියන එක හරියට තේරුම් ගන්න ඕනේ. චක්කුංච චක්කු නොවේ. චක්කුංච නොවේ. දැන් මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ ඇහැ නෙමෙයි, මේ රූපේ නෙමෙයි. එහෙනම් මොකද? චක්කුංච පටිච්ච රූපේච්ච උප්පජ්ජති චක්කු විඤ්ඤාණ. ඇහැ කියන්නේ බලන්න. ඇහෙන් බැලීම වරදක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ ඔය අවුරුදු 45ම ඇහෙන් බැලුවා. හැබැයි මොකද්ද උනේ නැත්තේ? පටිච්චුනේ නැහැ. පටිච්චුව වරද. මේ පටිච්චුනේ නවත්තන්නේ කොහොමද? මේ පටිච්ච නිච්ච අර මම ඒක නෙමෙයි ඉච්ච 10 විග්‍රහ කරන්නේ. මේ ඉච්ච නිච්ච වෙන. නිච්ච නැති කරගන්න නම් අල්පේච්ඡතාවේ අපිච්ච අපිච්චාසාන ධම්මෝ කියන තේරුම් අරගෙන අනිච්ච කරගන්න. අනිච්ච අනුපස්සනා කිරීමේ මේ නිච්ච වෙනස් කරගත්තයි පටිච්ච වෙන්නේ නැහැ. පටිච්ච වෙන්නේ නැත්නම් වේදනාවක් වෙන්නේ, වේදනාවක් වෙන්නම් තණ්හාවක් නැහැ, තණ්හාවක් නැත්නම් උපාදානය කරගන්නේ නැහැ. උපාදාන නිරෝධෝ භව නිරෝධෝ සම්භවං. ඒකයි. ඉතින් ඒක නිසා ඒ වගේමයි සෝතාංච පටිච්ච සද්දං උප්පයි දෝතංච පටිච්ච සද්දංච උප්පයිති සෝත විඥාන දින්නම් සංගති පස්සෝ උප්පයිති උප්පයිති වේදනා වේදනා පත්‍ය ගන්නා ගන්නා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව සම්භව. ඉතින් මේ වගේ මේ තමන්ගේම ඇහැ කන නාසය දිවකය මන හයම තම මේ හය ආකාරයෙන් හයවර කිසයි දැන් ඔබ ක්‍රියාව ඔක රවුම් ගැනීම ඔක රෝද ගැනීම ඔක නිය ගන්න මේ අපිට තේරුනේ නැතුවට අපි මේ ඇයින් යම් රෝද ගැනීමක් ක්‍රියාවක් මේකට කියනවා මේක ක්‍රියාකාරකමක් ක්‍රියාකාරකමට මාධ්‍ය භාෂාවෙන් කියනවා කාය සබ්බ කාය පටිසංවේදී සබ්බ කාය කියනවා ඔය ක්‍රියාකාරකම් 36ම ඇතුළත් දැන් කියනවා ගිරිමානන්ද සූත්‍රයේ මහා සතරාපට්ඨාන සූත්‍රයේ ආනාපාන සූත්‍රයේ සබ්බ කාය පටිසංවේදී අසුචිතාමි විකටි පසුචිතාමි ඉච්ඡක මේ පටි සංභව අපි මේ සංසා බැලි සම්බද්ධ ඒ දේවල් ඒ නිසා මේක විසංකාරගතං චිත්තං කළෝ අනිත්‍ය දුකානත් මෙනෙහි කළෝ නිබ්බිදා විරාගා නියෝදා පටි නිසා දුන්න පටි නිසා දුන්න තරි පටි සා නැති මේක හරියට තේරුම් ගත යුතුයි මේ මඟදී භාෂාව බොහොම සරලයි අනිත් අනිත් පාර අකුරක් ව්‍යංජනයක් ඇලපිල්ලක් එහාට මෙහාට කරොත් එහෙම තනි කරන බුද්ධ දේශනාව විකුත් වෙලා නැති වෙනවා. ඒකනි කිව්වේ සාත්තං සව්‍යංජනං කේවල පරිපුන්නං පරිසුද්ධං පකාසේ. මේක කිසි කෙනෙකුට අකුරක් ඇලපිල්ලක් අඩු කරන්න වැඩි කරන්න බුදුහාමුදුරුවෝ ඉඳ කියලා නැහැ. එහෙම ඉඳ තිබ්බනම් ඒක බුද්ධ ධර්මයකුත් නෙමෙයි. නමුත් සිංහල භාෂාවට මේක පරිවර්තනය කරනකොට අද ඇහැ නිරෝධ කරන්න හදා. ඇහැ නිරෝධ කරලා නැහැ නෑ ඇහැ කන කරන්න. කන නිරෝධ කරන්න හදා. ඇහැ නෙමෙයි නිරෝධ කරන්න. මොකක්ද නිරෝධ කරන්න ඕනේ? අර මත් වීම, අර නිච්ච ඉච්ච නිච්ච වීම, අර ප්‍රියාප්‍රිය දෙකට ඇරීම ගැටීම උන්දා. ඒකයි නිරෝධ කරන්නේ. මේක හොඳට තේරුම් ගත්තොත් මේක ඉතාම සරලයි මේ නිවන කියන එක. මේ කොහෙවත් අපබ්‍රන්ද කතාවක් අහන්න යන්න ඕනේ නැහැ. මේ තමන්ගේ හිතේ උපදින දෙයට ප්‍රිය භවෙන් ඇලීම අප්‍රිය භවෙන් ගැටීම තමන් තේරුම් ගන්න පුළුවන් වුණොත් ඔන්නේ ඉච්ච නිච්ච කරගෙන කරගන්නේ නැහැ අනිච්ච භව දුක්ඛ භව අනාත්ම භව තේරුම් අරගෙන නිබ්බිදා කියන தත්වයටපත් වෙනවා. විරාගා කියන தත්වයටපත් වෙනවා. නිබ්බිදාං විරාජ්ජති විරාජ්ජං විමුක්ති විමුක්ති ඥාන දර්ශනං ගෝති තීනා ජාති උචිතං බ්‍රහ්මචර්යං සතං කරණීයං ආපරං ඉපත්තාය ගෝති පජානාති කියලා ඔය කිව්ව චතක සූත්‍රයේ අවසාන වශයෙන් පැහැදිලිව තියෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. එතන චක්කු කියන්නේ ඇහැ චක්කුංච කිව්වේ.
ඔව්
චක්කු කියන්නේ එතකොට ඇහෙන් දැරීම. ච කියන්නේ ඉතකට ගැස්. දැන් මේයි චක්කු කියන්නේ ඇහැ චක්කුංච චක්කුංච. දැන් මේක ING වචනයක් ගන්නවා. දැන් මේක ඒ කියන්නේ අපි ඇහෙන් කරන යම් ක්‍රියාකාරය. චක්කුංච අපි යම් දැන් මේ චර් කියන එක මොකක්ද? හිතයි. හිතෙන් අපි මේ ක්‍රියාත්මක වෙන්නේ. සෝතංච, සද්දංච, ධානංච, ගන්ධංච, දිවහාච, මනාච, ධම්මිච. ඔක්කොම ඡායන ඡායන තියෙනවා. ඡායන නන්න උපජ්ජති චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, දිව විඥාන, කාය විඥාන, මනෝ විඥාන වෙන්නේ.
ඔව්. මාසයිසත් තමයි චක්කු කිව්වේ.
ඔව්. මාසයට චක්කු කිව්වා හැබැයි චක්කුංච චක්කු නොවේ දෙක
ස්වාමීන් වහන්සේ දැන් අපිට තේරෙන විදිහට මේ භාවනා කරම දැන් බොහෝ භාවනා පන්තිවල උගන්වන ක්‍රමයේ පදපරම හැටියට දැන් වැඩේ. ඒක නිසා අපිට පදපරම නොවන භාවනා ක්‍රම කමඨහන් කඩේවත් කාරිය අපිට දේශනා කරලා දෙන්න පුළුවන් නම් ඉතාම වටිනවා.
ඔව් ඒක කරනවා. ඒක කරන්නේ ඉස්සෙල්ලා මේක එන්නේ අවසාන වශයෙන් භාවනාවට තමයි. හැබැයි මේ භාවනාවට අවශ්‍ය පසුබිම ඒ කියන්නේ භාවේතබ්බංච භාවිතම් පහතබ්බංච පඤ්ඤ මේ දෙකම තේරුම් ගන්න. කරණීය ධර්ම මොකද්ද? අකරණීය ධර්ම මොකක්ද? කළ යුතු දේ මොකක්ද? නොකළ යුතු දේ මොකක්ද? ඊට ඉස්සෙල්ලා මේ රාගය ද්වේෂය මෝහයේ හිතේ ඉපදින හැටි දැක ගන්න. අපි භාවනාවෙන් කරන්න ඕනේ මොකක්ද? හිතේ උපදින වර්තමාන මොහොතේ උපදින රාගය ද්වේෂය මෝහයේ පජාති පහනාති පස්ස. ඒ වගේම ඒ උපදින රාගය ද්වේෂය මෝහය අතරීම එකක්. එක පාන. ඊට ප්‍රතිවිරුද්ධ වූ විතරාගී විතදේසි විතමෝහී කියන තත්ත්වයට පත් වෙන යහපත් දේ මත්තා කරුණා මුදිතා උපේක්ඛා ආන. ඒක භාවීතම් බන්ජි බං. දැන් මෙතන අපිට මේ කියන්නේ මොකද්ද භාවනාවේ මේ මුලකට ඇවිල්ලා එකක් නෙමෙයි. මේ බඩපින්බ බින්බ ඒකේ පදපරයි. ඒක ප්‍රාණ්‍යානු භාව. ඒකත් භාවනාවක්. දුහන් දු බුද්ධ පෙරපත් නිසල බෝසත් කාලේ අවුරුදු 6ක් පුර වැඩි භාවනාව භාවනා කරලා කියලා අයිති සූත්‍රේ ගෝපකම් කලන් සූත්‍රේ මේක නිග්‍රහ කරනවා. මම මේක දරාන මේක මගේ කිසි ශ්‍රාවකයෙකුට මම අන්දර වදාරන්නේ නැහැ කියලා නිදේශ කළ තියෙද්දි අද මේ ලංකාව තියෙන භාවනා මධ්‍යස්ථාන ඔක්කොම උගන්නන්නේ ඔය කියන කුලං ඇට ඇටින්. ඔය කියන බඩ කුඹන ආකුලෝන බලන. ඔය කියන ඔය ගල් පිළිම වගේ ඉන්නවා. තව හුඟක් දේවල් තියෙනවා කියන්නේ මේවා ක්‍රමානුකූලව කියන්න ඕනේ. කපාට කියන්නේ හොඳ නැහැ. කප්ක කපාට පැනල යන ඉඳ දිනා මේ ආවෝ ආපෝ මොනාද ඔය කියන්නේ? අපිට නම් මේවා තේරෙන්නේ නැහැ කියන අයියා. ඒක නිසා එකපාට කියන්නේ හොඳ නැහැ. මේක අපි පියවරෙන් පියවරට දැන් අද ඉන්නේ මොකද්ද? අභිඥාතං අභිඤ්ඤේය පරිඥාතං පරිඤ්ඤේය. ඊගාවට භාවයටම් බංචි භාවයටම් කියන්නේ. ඊවල පහතක් බංජ නැහැ. ඊටපස්සේ දෙවෙනි එක පහතක් බංජ පයින්. ඊගොල්ලෝ කියන්නේ ඕන භාවිතක් බංජ භාවිත. ඊටපස්සේ කියන්නේ ඕන සත්‍චිකාතක් බංජ සත්‍යින් කරු. ඊගොල්ලෝ කියන්නේ ඕන මේ නිරෝධ ගාමිනි පටිපද. ඒක කියන අකමාන දුර. හැබැයි මේක එක දවසක අහන්න බෑ. එහෙමනම් මේ එක දවසක මෙච්චර දරා ගන්නත් තේරුම් ගන්නත් දැන් අද කියපු ටික අද අහලා හොඳට දැනගන්න. ඊට පස්සේ ප්‍රශ්න අහලා තවත් නොයෙකුත් ධර්ම දේශනා අහලා දැන් තේරුම් ගන්න පුළුවන් වෙනවා මේ සම්මත පදපරම දේවල් වල කියන දෙයින් නොමග යනවාද අපි හරි මග යනවා. අපි කළ යුතු කරණීය ධර්ම තේරුම් ගන්නවාද නොකළ යුතු අකරණීය ධර්ම තේරුම් ගන්නවා. මේ දෙක තේරුම් ගන්න. අපි ජීවත් වෙනකොට අනිකට අත්තර දාලා හරියන්නේ නැහැ. අනික කොහොමද අත්තර දාලා භාවනා කරන්න කියන්නේ හරියන්නේ නැහැ. අපි ඒ වැඩේ කරනකොට බුදුහාමුදුරුවෝ කිව්වේ අපි කන්න ඕන බොන්න ඕන නමනකු දේවල් කරන්න ඕන ගිය වැඩියට ඔය මාතු කරනවාට. හැබැයි ඒ කරන හැම අවස්ථාවකම අපිට පුළුවන් පරිමුඛන් සතෙන් උපට පෙට්ටුවන් සතෝ අසු සති සතෝ අසු සති. එනිසා දැන් ගිහියන් හැටියට වුණත් පැවිද්දන් හැටියට වුණත් කළ යුතු දේවල් තියෙනවා. ඒවා කරන ගමන්ම අපි මේ කර්මස්ථාන ලබා ගන්නවා. ගෙදර ගිහි ගෙදර කර්මස්ථාන බහුලයි. මේ කැලේකට ගියොත් වනයකට ගියොත් කර්මස්ථාන නැහැ. අසංජිව. ඉතින් ඒක නිසා දැන් අවුරුදු 100ක් කැලේ ඉඳලා දවසක් ආවොත් එනි මොකද අර රාගයේ ද්වේෂයෙන් මොනවායි මතුවේ. වැඩක් නැහැ. නමුත් ගීගෙදර ඉඳලා අපේ මේ හිතේ උපදින රාගය ද්වේෂය මොහය අයින් කරගන්න පුළුවන් නම් ගීගෙදර ඉන්න පුළුවන් අපිට මඟපල ලබන්න පුළුවන්. මේ රාගය ද්වේෂය මොහය ඉතින් අයින් කරගන්න අපි පුරුදු වෙනවා පුරුදු වෙනවා. ඒ නිසා හරියට තේරුම් ගන්න ඕනේ මේ භාවනාව කියන එක ආසේවිතාය භාවිතාය බහුලීකතාය යාණිකතාය වත්තුකතාය පරිචිතාය සුසමාරතාය මේ විකල්පවල තියෙන තිබෙන්නේ මෙයා නැතිවෙන්නේ භාවනා කියන්නේ මේ ගල් පිළිමයක් වගේ ඉන්නේ කන්නේ භාවනා කියන්නේ උලන් ඇටයද උලන් පිටකරගෙන ඉන්නේ ඒක තියා පල්ලි කරන්නේ භාවනා කියන්නේ හිත දෙන සියලු මාරුන් අයින් කරන එකනේ දැන් අද භාවනා හැකියිද කියලා දෙනවා රූපයක් આવොත් උපකාර වන අනුන්ට යහපතක් වෙන රූපයක් නම් සමාන පිළිමයක් නම් සමාන රූපයක් නම් ඒකෙන් තමන් හිතක් තියෙනවා නම් ඒක බාධා ඒකෙන් තමන් හිත කැළඹෙනවා නම් ගැටෙනවා නම් ඇලෙනවා නම් මුලා වෙනවා නම් විතරයි ඒක අයින් කරන්නේ ඒක පහකට බලන්න එහෙම නැත්නම් බාහිර කරා තමන්ගේ හිතට යම් අරමුණක් ආවහම ඒ අරමුණ ක්‍රියාත්මක වීම නිසා තමන්ට යහපතක් නම් තමන්ට සුව නම් අනුන්ට සුව නම් ඒක සුව ධර්මයක් ඒක භාවිතා කළ යුතුයි තමන්ට අසුව නම් අනුන්ට අසුව නම් ඒක බෑර කළ යුතුයි ඒක පජාති පහනාති පසු මෙන්න මාර්ගය මේ මාර්ගය ඕනම තැනකට ඕනම වෙලාවක යොදන්න පුළුවන් හැබැයි හේතු වල ධර්මයට පහ ගල්පා බලන විනයට ලස්නා බලන්න කියලා බුදුහාමුදුරුවෝ එකක් කියන්නේ ඒක මේ තමා අවසාන වශයෙන් මේ භාවනාවේ අවශ්‍යම දේ මොකද සූත්‍රය ධර්මයට පහ ගල්පා බලන්න ඕන විනයට සසඳා බලන්න ඕන ඒවා තව ඉදිරියට එක දවසකින් කියන්න බෑ මේක එක පාඩම ආවරණ තම මේ භාවනාව කියලා දුන්නා නම් එහෙම බෑ අනිපාර බුදුහාමුදුරුව කොහේවත් කවදක්වත් භාවනා පන්ති දැම්මේ නැහැ ටියුෂන් ක්ලාස් දැම්මේ නැහැ එකක් හිතන්න ටියුෂන් ක්ලාස් එහෙම දැම්මේ නැහැ බුදුහාමුදුරුව ඒ පුද්ගලයන්ටම හිතන්න කරුණු පැහැදිලි කළා කළ යුතු දේ හිතන්න නොකළ යුතු දේ හිතලා අත්හරින්න ඒක කියනවා ආවර්ජන වශිතා තවද කරුණු කියනවා ඒක නැහැ ඒවා ප්‍රමාණිකූලව ධර්ම දේශනා 10ක් විතරවත් ඇහුවොත් මේක හරියට දැන් මොනනම් ඕරගෙන්කට ඉන්ටර්නෙට් එකේ ගිහිල්ලා ධර්ම දේශනා තියෙනවා දැන් 1200ක් විතර ඒවැනුත් 10ක් 12ක් තෝරලා ගන්න පුළුවන් ඒක තෝරලා ගත්තා ඔය 10ම හැබැයි එකක්වත් අඩු වශයෙන් අඩු වශයෙන් සංදේශනාවක් අහන්න එහෙම නැත්නම් මේ සංද එක ගන්නද ධම්මෝ සංදික්කෝ කියන தත්වෙට එන්නේ සම්ම දක්ඛාකා බවටපත් වෙන්නේ සම්මාදික්කියටපත් වෙන්න බෑ සංවරින් නිදී නිදාස්තිය ඇති නිදාස්තිය යුතුයි කියන දැක්ම ලබන්න ඕන එකයි සම්මාදික්කිය සං කියන්නේ මොකක්ද රාගය පීඩේට ගැටීම ද්වේෂය අප්පීඩේට ගැටීම ක්‍රියා අප්‍රියා කර මුලා වීම කියන තුන දැකීම තමා සම් මා කියන්නේ ඒවා මුලින්ම උදුරලා නිදී නිදාස්ති මා කියන්නේ දැන් මා විග්‍රහ කරන්නමයි බුදුහාමුදුරුවෝ පළවෙනි සූත්‍ර ධර්මය විග්‍රහ කරේ මොකද්ද මා විග්‍රහ කරපු සූත්‍රය මූල පරියාය සූත්‍රය මා විග්‍රහ මා මඤ්ඤති න මඤ්ඤති කියන දප්පේ පත්වෙන්න කර කළ යුතු දේවල් විග්‍රහ දැන් මේ මා කියන වචනේ මාරුදි භාෂාවේ වචනයක් දැන් මේ හැම කෙනෙක්ම දවස ගානේ ඔය වචනේ කියන දැන් පින්කමක් කළොත් ඉමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාධි මේ මා කියන්නේ සහමුලින්ම මිදී නිදාසෙන් මොකින්ද බාල කොහෙන් බාල සමාධි කියන්නේ බාහිර ලෝකේ. බාහිරයේ ලෝකේ කොහෙද? තමන් තුල තමන්ගේ බාහිරකම මොකද? රාග තමයි. ද්වේෂ තමයි. මෝහ තමයි. තමන්ගේ තුල මතුවෙන රාගය, ද්වේෂය, මෝහය කියන බාල සමරුකෙන් තමන්ට සම්බන්ධ වෙනවා. ඒකෙන් ඉදී ඉඳාස්සෙන්නේ මේ ඉමිනා පුඤ්ඤ කම්. ඒකට මා කියන්නේ මේ නිදි නිදාස්සෙන්න. සාමුලින්ම නිදි නිදාස්සෙන්න. හැබැයි දැන් අද බාල සමාගම කියන්නේ මේ බාලය ආශ්‍රය කරන ආශ්‍රය කරන බකපන්නිකය ආශ්‍රය කරන. ඒක නෙමෙයි. මේ මේ බාහිර පුද්ගලයන් කතාව බාහිර ලෝක කතාවක් මේක නෑ. මේ බාල සමාගම එන්නේ Tamanta රාග චිතිවිල්ලක් ආවොත් ඒක මොකද? ඒක ක්‍රියාත්මක කරන බාල සමාගම. ද්වේෂ චිතිවිල්ලක් ආවොත් වැඩි ආකාරයෙන් ඒක බාල සමාගම. මෝහ චිතිවිල්ලක් ආවොත් ඒක බාල සමාගම. ඒ වගේම දැන් තව තියෙනවනේ ඔය මෙත්තානුසති සූත්‍රය මාමං හිංති දෙපාදකෝ මාමං හිංති චතුප්පදෝ මාමං හිංති අපාදකෝ මාමං හිංති බහුප්පදෝ තියෙනනි මාමං හිංති දැන් එතන තියෙන අපාදකෝ දෙපාදකෝ චතුප්පදෝ බහුප්පදෝ ඒ මොකද පාද නැති සතු දෙපා ඇති සතු සිව්පා ඇති සතු සහ පාද නැති සතු මා කියන්නේ මා මං හිංති හිංසා කිරීමෙන් මම මා මිදි සාමුලින්ම මිදි නිදහස් ඒක නිසා මේ මා කියන වචනේ හරියට තේරුම් ගන්න දැන් මේ මා කියන වචනේ වැදගත්කම තියෙන නිසායි බුදුහාමුදුරුවෝ මූලපරියාය සූත්‍රය ඇටියට මුළු ත්‍රිපිටකයේම පළවෙනි සූත්‍රය ඇටියට විග්‍රහ කරේ මොකද්ද මා මා එක ජීවිතයක් ආකාරයකට විග්‍රහ කරලා තියෙනවා මේ මා තේරුම් ගන්නේ නැතුව බුදු ධර්මයේ තේරුම් ගන්න බැහැ මේ මා කියන එක සහ මුලින්ම උදුරා ඉවත් කිරීම අස්කිරීම කියන අර්ථය මොකද උදුරා මිදි නිදහස් වෙන්න ඕන ඈ ඒකට මුලින් තියෙන වචනේ මොකක්ද සං කියන්නේ මොකද්ද? රාග බව, ద్వේෂ බව, මෝහ බව. සං මා නැතුව වෙන මොකක්වත් නෙමෙයි. ඒකෝර මේ අපිට දුක දෙන්නේ මොකද්ද? අපිව දුකටපත් කරන්නේ මොකද්ද? අපේ සංසාරේ ගෙනියන්නේ මොකද්ද? මේ සං රාගය, ద్వේෂය, මෝහය. ඒකෙන් මේ නිදාගිය නිපාය. ඒකෙන් මේ සං මා විචරණ සම්මා දැක ගන්න ඕන. සම්මෝ සං දිට්ඨිකෝ වේ. ඊට පස්සේ තමයි සංකප්ප තේරුම් ගන්න. සම්මා සංකප්ප. සංකප්ප තේරුම් ගත්තට පස්සේ සංකප්ප කියන්නේ රාගය, දේශය, මෝහය කල්ප කාලාන්තයක් තුළ අපි පුරුදු කරගෙන පුහුණු කරගෙන ඇහිලා තියෙනවා. සංකප්ප. ඒකෙන් මුටි නිදාසීම සම්මා සංකප්ප. අපි වාචා කරන වැරදි වචන රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් වාචා. ඒක නිදි නිදාසීම සම්මා වාචා. ඒක නිසා මේක මහා චක්කාරීසක සූත්‍රයේ කියලා සූත්‍රයක් කියනවා මතින්. මේක විග්‍රහ කරලා කියන එකින් එක එකින් එක මාර්ගය. මොකද්ද මේ සම්මා දිට්ඨි දුවිතේනම් වදා. ව්‍යාපාරයි. එක දැන් අද බුද්ධ ආගමේ ඔය ගුවන් විදුල රූපවාහිනී වල පන්දල් වල අන්තු ඔක්කොම දේශනා කරන එක ලෞකික සම්මාන. හොඳ යහපත් නිවැරදි පැවැත්මක් දිගටම පාතයි. එතකොට බාධාවෙන් වැහෙන්නේ මොකද? නිවන. නිවනට උපකාර වෙන එකක් නෙමෙයි ඔය කියන ලෞකික සම්මාදිකය ඔය කියන හොඳ යහපත් නිවැරදි. හැබැයි ඒක කාම ලෝක වල දුක්ති ලෝක වල දිගින් දිගටම යන්න උපකාරය යම් ආකාරය නම් කවර පොතනකදී වන්දක් වෙලා රතර අපායටයි කියන්නේ නම් සම්මා කියන්නේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් සහ මුලින්ම මිදී නිදහස් වීම ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් මජ්ක්‍ධිමා පටිපදාවෙන්ම කියන තේරුම් ගත්තේ නම් භාවනා කරන්න බෑ. ඔය තේරුම් ගත්තේ නැතුව භාවනාවක් කියන එක කියලා වැඩක් නෑ. ඔය කියන්නුනට පස්සේ මේක තමන්ටම භාවනාවක් හදාගන්න පුළුවන්. ආයි මේක මම වෙනම කම්මස්තරයක් දෙන්න ඕනේ. දැන් අපි කියනෝනේ කර්මස්ථාන ආචාර්ය කියලා. මේකට මාගදීපසම් පාදාවෙන් කිව්වා. මොකද්ද වචනයක් කිව්වේ? කම්ම උත්තාන ආචාර්ය. උත්තාන කියන්නේ උතුල්ලා. කම්ම කියන්නේ රාගය, ద్వේෂය, මෝහය. කර්ම. කර්මී කියන්නේ රාග, ద్వේෂ, මෝහයෙන් කරන ක්‍රියාව. ඒ තුන උතුරා ගන්නවා නම් ඒකට උපදෙස් දෙනවා නම් මේ ආචාර්ය කියන කම්මට්ටාන ආචාර්ය. කම්මට්ටාන කියන්නේ කම්ම උත්තාන. අවුරුණාරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න තව විනාඩි 20යි 30ක් විතර තියෙනවා. අපි 11යි කාලෙට බුදු පූජාව පාස් ගන්න ඕනේ. 11 කාලෙට 11 ඉන්සිට එකම වෙලාව තියෙනවා. මොනවාරි ප්‍රශ්නයක් අහනවා නම් ඊට පස්සේ මම හිතන්නේ අද මේ පින්වතුන් පිරිසක් පානල් පැත්තෙන් පානදුරු පැත්තෙන් ඇවිල්ලා මේ දවල්ට මේ තුන්තුන්ට දිවා ආහාරයක් දාන්නේ පින්කමක් කරන්නත් කල්පනා කරලා දිනන වෙලාවක් මට ආරම්භයක් ආවා. ඉතින් ඒක නිසා දවල්ට ආහාර වේලකුත් අරගෙන ඒ තුන්තුන් මේ බොහොම සදාසිතින් දෙන යහපත් නිස්සරණ අභ්‍යාසයෙන් මුදින ඒ දාන වේලක් අරගෙන යන්න පුළුවන්. ඉතින් ඒකින් ඉඳලා වෙලාව තියෙනවා තව මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඕන කෙනෙකුට අහන්න. දැන් මේ මහත්තයා ප්‍රශ්නයක් ඇහුවා. ආණ්ඩුව බලන්න හයිගේ කාටත් ඇහෙන
සාමනාක මධ්‍යමා වටිපදාචනයක පොතක් විතර
කරනවා. දැන් මේ මහත්තයා අහන ප්‍රශ්නේ ටිකක් කාගේ බලවත් කුතුහලයකට පත්වෙන ප්‍රශ්නය. මම ඒක හින්දා ඒක කිව්වේ නෑ. නමුත් මේකෙත් තියෙන්නේ වචන තුනක්. මේ මහත්තයා ඇහුවේ ඉඳන් මම මේක විග්‍රහ කරනවා. මේක විග්‍රහ කරන්න හේතු වෙන්නේ ගෞරව පස්සේ මෙතන වචන තුනක් තියෙනවා. මොකද්ද වචන තුන? මජ්ජි මා පටිපදා. පටිපදා කියන්නේ ප්‍රතිපදා. අපි අනුගමනය කළ යුතු ප්‍රතිපදා. ප්‍රතිපදා කියන එකේ කාටවත් අරණ පිළිවෙත එහෙම නැත්නම් ප්‍රතිපදාව හරි. මජ්ජි කියන්නේ මා කියන්නේ දැන් මම මෙතෙක් විග්‍රහ කළා මා කියන්නේ මොකද්ද? යමකින් සහ මුලින්ම නිදි නිදාසි. මජ්ජි කියන්නේ මොකද්ද? සුලාමේරේ මජ්ජි පමා දත්තානා වේරමයි. දැන් සමාදන්න මේකේ මජ්ජි කියන්නේ මොකද්ද? ඈ මොකද්ද? මත්පි. මේ මත්පීම ඔක රහ මෙර සුරා රහ මෙර කියන දෙක තියෙනවා. මේ මත්පීම ඇතිවන ආකාර 21ක් බුදුහාමුදුරුවෝ විභංග ප්‍රකරණේ විග්‍රහ කරලා තියෙනවා. මේ මත් වෙන්නේ උත්තරයේ හිත. වෙන මොකක්වත් මත් වෙන්නේ නැහැ. මේ ලෝකයෙන් කිසි තරක් කිසි දෙයක් නැහැ. උත්තරයේ සත්‍යයේ දෙවියන්ගේ බ්‍රහ්මයේගේ විසංගතයේ මේ විඥාන ශක්තිය කියන කෙනෙක් ඉතයි මත් වෙන. මත් වෙන ආකාර එහෙම නැත්නම් මත් වීමට මුල් වෙන හේතු 21ක් විග්‍රහ කරලා තියෙනවා. මුලින්ම ප්‍රිය දෙයට ඇලෙනවා කියන රාගයෙන් මත් වෙනවා. දෙවෙනුව අප්‍රිය දෙයට ගැටෙනවා කියන ෂණික කෝපය නිසා මත් වෙනවා. ඒ ෂණික කෝපය ඇති වෙන්නේ මත් වීම නිසා. දෙක මැනීම නිසා සංසන්දනය කිරීම නිසා මානයෙන් මත්ය. මාන නැවත විශේෂ තියෙනවා. උච්චමාන, තුච්චමාන, හීනමාන, චේයමාන, සදීමාන මෙම දිගටම මේ හීනමාන, අභිමාන, අතිමාන, මේ තුච්චමාන මෙම විශේෂයක් තියෙනවා. ඒ මානේ රාගයෙන් මත් වෙනවා, ද්වේෂයෙන් මත් වෙනවා, මානයෙන් මත් වෙනවා. ඊට අමතරව හැම දුකක් ගැන පුද්ගලයෙක්ම මත් වෙන අවස්ථා තියෙනවා. නිලයෙන් මත් වෙනවා, බලයෙන් මත් වෙනවා, පුරයෙන් මත් වෙනවා, ජනුවෙන් මත් වෙනවා, ධනයෙන් මත් වෙනවා, පෝෂක්කමෙන් මත් වෙනවා, යොබ්බණයෙන් කර්මකමෙන් මත් වෙනවා, රූපයෙන් මත් වෙනවා, නිරෝධයෙන් මත් වෙනවා, වයසෙන් මත් වෙනවා, තමන්ගේ ලබාගෙන තියෙන උපාදානයේ කරගෙන තියෙන දේවල් වලින් මත් වෙනවා, උපදී උපාදාන මැදේ මේ සියලුම දේ දැන් නිලයේ, උඩයේ, බලයේ, ධනයේ, තාන්තුර, තානාන්තරයේ, රූපයේ, ධනයේ මේ ඔක්කොම උපාදානයේ කරගෙන සියලුම දේ විග්‍රහ කරලා තියෙනවා විභාග ප්‍රකරණයේ කර්ම 21ක් ඇතුළේට මත් වෙන. මේ කර්ම සියල්ලටම හේතු වෙන්නේ මානිය සහ රාගය ද්වේෂය. ඒ නිසා මේ රාගය, ද්වේෂය, මෝහය හිතෙන් කපල දැම්මොත් අන්න ඒක රාගක්කය, ද්වේෂක්කය, මෝහක්කය. එතකොට මා කියන්නේ ඔය සබල දාන එක, ඔය කන්දනය කරන එක, ඔය සුන්දර දාන එක කොහෙද ඇති වෙන්නේ? මේ මානය මැනීම, මේ මත්වීම ඔක්කොම බුද්ධලේකේ හිතේ. දැන් මේ හිතේ මත් වෙන්නේ උපේක්ෂා හිතක් සකස් කරගන්නට බැරි නිසා. උපේක්ෂා හිතක් සකස් කරගත්තොත් ඒ බුද්ධලයා ඔයාට ඔය අෂ්ට ලෝක ධර්මයේම ඉවසලා නිවසලා ලාභ අලාභ කියන අංක දෙකට යන්නේ නැහැ. උපේන්තෝ අනුපගම් මධ්‍යමා ප්‍රතිපදා භගවතේ අභිරම්භිත. එතකොට මේක කියලා තියෙන්නේ මේ මැද මාවතක් එහෙම නෙමෙයි. මේ ජෝච්චේන කියන මිනිහා ඔය මධ්‍යමා ප්‍රතිපදා කියන වචන තුන මේ යම්කිසි සිංහල ආමුදුනමකගේ උපදේශ මත දැම්මා මිදල් පාර්තිය. මොකක්ද දැම්මේ? මිදල් පාර්ට් සිංහලට පරිවර්තනය කළා. ඒක හරි. මිදල් පාර්ට් මොකද්ද? මැද පාර්ට් මධ්‍යම. නමුත් මේ මාර්ගී වචන තුනේ තියෙන්නේ මොකද්ද? මදයෙන් මිදි. ඕකට ඇලපිල්ලක් දැම්මා. දැන් මොකද? මැද නෙමෙයි මේක, මද. අප්‍රමාදේන සම්පාදිත. අප්‍රමාදේන මද කියන්නේ මෙන්න මේ. දැන් පුතඥ පුද්ගලයෝ මේ සබ්බේ පුතුඥන උන්මත්ත. සබ්බේ පුතුඥන උන්මත්ත. මේ උන්මත්තක වෙන්නේ මොකද? මේ මත් වීම නිසා. මේ උන්මත් උන්මාදයෙන් මත් වෙලා කියන එකයි උන්මත්. ඒක නිසා හිතන්න ඕන සියලුම පුතඥ පුද්ගලයෝ යම් ආකාරයක එක්ක රාගයෙන් මත් වෙනවා, එක්ක ද්වේෂයෙන් මත් වෙනවා, එක්ක මානයෙන් මත් වෙනවා, එක්ක ධනයෙන්, බලයෙන්, නිලයෙන්, කුලයෙන්, මානයෙන්, රජස් නිසා මත් වෙනවා. රජ මාන බලය, කුලය, ධනය, නිලය, තනතුරු මේ ඔක්කොම නිසා මත් වෙනවා. මේ මත් වීමෙන් කටයුතු කරන පුද්ගලයන්ට නිවනක් නැහැ. ඒ පුද්ගලයා මජ්ජි මා ගන්නේ මත්වීමෙන් මිදී නිදහස් වෙන ගන්නේ නැහැ. ඒ නිසා ඒ ප්‍රතිපදාව අනුගමනය කරන්න බෑ. ඒ නිරෝධගාමී ප්‍රතිපදාව අනුගමනය කරන්න බෑ කියන එකයි මේ මජ්ජි මා ප්‍රතිපදාව. ඉතින් මේක හොඳට තේරුම් ගන්න ඕන මේ සිංහල භාෂාවට මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු පිරිසිදු වචන අර මද කියන එකට ඇලවිල්ලක් එකතු කරනවා. මද නැද කොට අද කොයි තරම් අමානුෂික වෙලා ඉන්නවද අපේ බෞද්ධ මද නැද කරගන්න. මේක හිතන්න මේ අපි මිදෙන්න ඕන මොකින්ද? මේ මත් වීම. මේ මත් වෙන්න මොකින්ද? රාගයෙන් මත් වෙනවා, ද්වේෂයෙන් මත් වෙනවා, මෝහයෙන් මත් වෙනවා, මානයෙන් මත් වෙනවා, නිලයෙන් මත් වෙනවා, බලයෙන් මත් වෙනවා, කුලයෙන් මත් වෙනවා, ධනයෙන් මත් වෙනවා, ඕසත්කමෙන් මත් වෙනවා, රජස් නිසා මත් වෙනවා, යොබ්බර මත් වෙනවා, ඒ වගේම නිරෝගී මත් වෙනවා. ඔය හැම තැනකින්ම මත් වෙනවා. මේ මත් වීම අති භයානක විදියට අද ඇති වෙලා තියෙනවා තව මතක්. මේක මොකක්ද? මේකටත් වචනයක් තියෙනවා. බුද්ධිමත්. මොකද හේතුව? බුද්ධිමත්. බුද්ධි කියන්නේ භව වෘත්තියෙන් මත් වීම. රාග බව, ද්වේෂ බව, මෝහ බව නිසා මත් වීම බුද්ධිමත්. එතකොට නිවන් දැකීමේම බුද්ධිමත්කම බුද්ධිය මත් වෙනවා. උගත්කමෙන් මත් වෙනවා කියන එක තමයි, දැනුමෙන් මත් වෙනවා කියන එක තමයි බුද්ධිමත්. හැබැයි මේ නිවන් දකින්න ඔය මත් වීම බුද්ධිමත්කම විතර බාධකයක් නැහැ කිසිම විදිහකට. ලොකුම බලවත්ම බාධකය මොකද්ද? බුද්ධියේ මාත්‍රි ඒක බව බුද්ධි බුද්ධ කියන්නේ බව බුද්ධි බුද්ධ කියන්නේ බව බුද්ධ බව උදුරා ගැනීම එකක් බව වර්ධනය කර ගැනීම තවයි බව වර්ධනය කර ගැනීම නිසා මත් වෙනවා බව උදුරා ගැනීම නිසා මත් කතිය උදුරා මේක හරියට අර්ථ ගන්න තේරුම් ගත්තොත් දැන් ඔය උගත්කම මත් වෙනවා දැනුවත්කම දැන ගැනීම මත් බුදු දේශනාව දැනුම නෙමෙයි අවශ්‍ය වෙන්නේ දැක්ම බුදු දේශනාව දැක්ම දැනුම අවශ්‍යයි දැන් මම මේ කියන දේ අහලා දැනගන්නවා තමා තුලින් දැක ගන්න අධ්‍යයන ගන්න නැතුව වෙන කොහෙන්වත් අධ්‍යයන ගන්න බෑ ඒ නිසා මේක තමා තුලට බහගල්පා බැලීම තමයි සූත්‍රයේ ධර්මයේ බහගල්පා බලනවා විනය රසලා බහගල්පා කරනවා ඒ නිසා තමන් මත් වෙනවද නැද්ද කියන එක තමන් දැනගන්න ඕනේ තමන් මත් වෙලා රකින්න කරනවද නැද්ද කියන එක තමන් දැනගන්න ඕනේ මොකින්ද මත් වෙන්නේ කියන එක තේරුම් ගන්න ඕනේ තමන් ගාව තියෙන වැරදි ගතියක් නිකයි මත් වෙන්නේ ඒ වැරදි ගතිය නිදි නිදහස් වීමයි මදි මා පටිපද ඔයගෙ මේ දැන් ත්‍රිපිටකයේ පරිවර්තනය කරලා තියෙන අද සිංහල මිනිසුන්ට කියවන්න තියෙන මේ ත්‍රිපිටකයේ 90% සම්පූර්ණයෙන්ම වැරදි පරිවර්තන. හැබැයි මාගදී ත්‍රිපිටකයේ මුල් ත්‍රිපිටකයේ අකුරක් ව්‍යඤ්ජනයක්වත් වැරදි නැහැ. හරි. හැබැයි ත්‍රිපිටකයේ යම්නම් අය දැන් මේ කෑගල්ලේ අලුලෙනේදී බුද්ධ වර්ෂ බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා අවුරුදු 456කට පස්සේ ඔය කියන ත්‍රිපිටකය ලේඛන ගත කළේ. ලේඛන ගත කළේ කවුද? කවුද ලේඛන ගත කළේ? සිංහල හාමුදුරුවෝ. මොහොතින්ද ලේඛන ගත කළේ? සිංහල අකුරෙන්. මොනවද? මාළුති වාචා ඒ සිංහල අකුරු වල මිසක් මාළදී අකුරු නැහැ මාළදී භාෂාවට අකුරු නැහැ මාළදී භාෂාවට බුදුහාමුදුරුවෝ දේශනා කරපු භාෂාවට අකුරු නැහැ ඒකෙන් ඉන්න බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේවා වඩකොත් කරගෙන කටපාඩම් කරගෙන පවත්වාගෙන ඉන්න පුළුවන් විදිහට මහා ප්‍රඥන් වහන්සේලා කීප දෙනෙක් මහා වජ්‍රායන මහා පුත්‍රායන මහා චරිතාමුදුරුවෝ ඒ වගේ මහා අනුගතාමුදුව මේ වගේ හයිඩෙනික් හදේ මේවා පෙරගැස්වා බුදුහාමුදුරුවෝ ධර්ම දේශනාවක් කළාම මේවා ඒ මහා ප්‍රඥයන් වහන්සේලා පෙරගැස්වා මේක පෙර පාඩම් කරගන්න පුළුවන් විදිහට පෙරගැස්වා දැන් සංදේශනාවක් කළාම මේක පේරි හතරකට සකස් කළා ඒ ධම්මා හේතුපබවා තේසං හේතුන් තථාගතෝ ආහ තේසං චයෝ නිරෝධෝ ඒවං වාදී මහා සම්මුති මේක බුදුහාමුදුරුව පැයගාන දේශනා කරපු සංදේශනාව පද හතර පෙර ගැහුව පළ දෙලි හතරද ඒ ධම්මා හේතුපබවා තේසං හේතුන් තථාගතෝ ආහ තේසං චයෝ නිරෝධෝ මේක තියෙන ඔක්කොම දුවටාවේ තියෙන සුපරිවට්ටේ තියෙන සංදේශනාව කියන ඔක්කොම තියෙනවා ඒවන් වාදී මහා සම්මේ මහා සම්මේලන වාදී දේශනා කරන ධර්මයේ හරය මේකයි ඉතින් මේක දැන් මේ වචන හතර තමයි සංදේශනාව ඇතුළේ තියෙන්නේ ඉතින් මේක හතර අහලා තමයි අර අත්‍යවශ්‍යම මේ සංදේශනාව කරලා තමයි අර උපතිස්ස පරිබ්‍රාජිතුමා ගරි ආන්දිව මම බලන්නේ ඉතින් ඒක නිසා මේම කලේ කඩපාඩම් කරගෙන ඉන්න පුළුවන්. ඒ මාර්ගී භාෂාවේ අකුරු නැහැ. අකුරු තිබුණේම නැහැ. අනිත් පාර තව හුඟක්ම වැදගත් එක මාර්ගී භාෂාව මේ පැත්තින් නම් මේ පැත්තට කියන්නේ. සිංහල භාෂාව මේ පැත්තින් නම් මේ පැත්තට. පාලි භාෂාව මේ පැත්තින් නම් මේ පැත්තට. ප්‍රාකෘත භාෂාව මේ පැත්තින් නම් මේ පැත්තට. දැන් අද ඒ මගධ රටේ පොතන රටේ වගේ රටවල මාගධී භාෂාව භාවිතා කරපු දේශවල මේ භාෂාව ලිව්වේ නැහැ ලියන්න බෑ නමුත් ඒ රටවල මේ හෙළ භාෂාවන් ලිව්වා නොයෙක් දේවල් හෙළ භාෂාවල් තිබ්බා, හෙළ භාෂා හතරක් තිබ්බා, දේවිනේ, නාගිලේ, අක්කිලේ, කුම්භාණීලේ, හෙළ හතරක් තිබ්බා, සිව්වලේ භාෂා හතරක් තිබ්බා. අර මේ සිරිදෙස්මේ තියෙන්නේ මහියංගනේ දේශනා කරපු සිරිදෙස්ම රන්පත්තිර වල කියලා තියෙනවා. මුතියංගනේ චෛත්‍ය අද ඒ රන්පත්තිර දීපයක් අහුලා තියෙනවා මහියංගනේ මුතියංගනේ. ඒවා තියෙන සිරිදෙස්ම, ඒවා තියෙන මේකට තියෙන මේකට. ඉතින් ඒක නිසා මේ මාර්ගි භාෂාවයි සිංහල භාෂාවයි කලවම් කරගන්න හේතුනේ ඕකයි. දැන් බුද්ධාමි ධර්මං ගච්ඡන් නිසා මේ බුද්ධාමි ධර්මං ගච්ඡන් නැචා බුද්ධං සරණං ගච්ඡාමි වැරදි ගච්ඡාමි සරණං බුද්ධ. නත්ති මේ සරණං ගඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ගච්ඡාමි සරණං බුද්ධ. ඔන්න ඕකයි හරි. ඒක මාර්ගය. නමුත් මේක ලියනකොට දැන් හරියට ලියන්න කියන බුද්ධ සරණ ගච්ඡාමි. ඒ ගච්ඡාමි සරණං බුද්ධං කියපු එක දැන් කියවන සිංහල මිනිහෙක් කියනකොට බුද්ධ සරණ ගච්ඡාමි. ඒකයි. ඉතින් ඒක නිසා ඔයගේ දේවල් යම් යම් කරපිට ගැහියොත් දැන් අද දැන් ඔය සෙලිපි කියවනවනේ. සෙලිපි කියවන අය දැන් යම් අවස්ථාවකින් පෙර සෙලිපි කියලා තියෙන්නේ මේ හෙළ අකුරු පාවිච්චි කළා. හැබැයි අරගෙන වලින් මේක දැන් අද කියවන මිනිස්සු කියන්නේ කියවන මිනිස්සු නිත්‍ය වශයෙන් හිතන්නේ මේක මේ පැත්තේ නම් මේ පැත්තේ කියලා. දැන් කියවන්නේ මේ පැත්තේ නම් අපිට හරියද? වැඩි ඔබ තමයි හරියන්නේ. එනිසා මේ සෙලිපි දෙපැත්තටම කියවල බලන්න ඕනේ. එනනම් කාල නිර්ණය කරන්න ඕනේ මේ කියන්නේ මොකද්ද කියලා දෙපැත්තටම බලන්න ඕනේ. මේ මාර්ගි භාෂාවෙන් ඒ කාලේ තිබුණා නම් මාර්ගි භාෂාවලියක් නම් මේ පැත්තේ නම් මේ පැත්තේ කියලා කියන්නේ. හෙළ භාෂාවෙන් ඊට පස්සේ යුගයේ කිව්වා නම් මේ පැත්තේ නම් මේ පැත්තේ කියලා. සම කියන්නේ සම්බන්ධතාවයක් උපදින සමුදය. සමුදය සම්බන්ධතාවය කියන්නේ ප්‍රියදියට ඇලීම නිසා සම්බන්ධතාවයක් උපදිනවා, අප්‍රියදියට ගැටීම නිසා සම්බන්ධතාවයක් උපදිනවා, ප්‍රියාප්‍රිය දෙක අතර මැනීම නිසා මුලාවිය නිසා සම්බන්ධතාවයක් සමුදය උපදිනවා. ඒක ඒ සම්බන්ධතාවයක් උපදිනොත් ඒ සම්බන්ධතාවයේ නිදාස් වීම වෙනකම් අපිට මේ සංසාර ගමනේ ඝන දෙයකට පැටලෙන්න ඕන. මේක ඝන දෙයක්. සම්බන්ධතාවය කියන්නේ මොකද්ද? ඝන දෙය. දැන් මේ සංසාර සාරෝ මේ රාගය, ද්වේෂය, මෝහය සාරයි කියලා ගැනීම නිසායි මේ සියලුම රෝ. අර සංසාර සාරෝක විනීත නිසා මේ ආකාරයේ පද සං 24 ආකාරයකට කියනවා. හැබැයි මේ සං කියන එක දෙපැත්තටම අදාළයි. රාගය, ද්වේෂය, මෝහය දැන් සං විසං කරන්න පුළුවන්. සංදි විසංදි කරන්න සංඕන. අපි මේ ජීවත් වෙන්නේ සියලුම තැන්වල මේ සං නිසා. සංදි වෙන නිසා, සංකාර කරන නිසා, සං කිලිටේන වෙන නිසා, සං උදය සමුදය දී කරගන්න නිසා, සම්බන්ධතාවය ඇති වෙන නිසා, සංසාරය කියලා හිතෙන නිසා, සංනිවේදනය කරන නිසා, සංචාරය කරන නිසා, සංදර්ශන පවත්වන නිසා, සංකාර කරලා සංඥා ලැබෙන නිසා. ඔක්කොම සංකියනකේ තියෙන්නේ අපේ මේ ජීවිතයේ පවත්වාගෙන යන්නට අවශ්‍ය අත්‍යවශ්‍ය මතු මතු යලි යලි උපදින්නට හේතු වන සම්බන්ධතාවයක් උපදවන සියලුම දේවල් සං. මේකෙන් මිදී නිදහස් වීම නිවන සම්මා. සාමුලින්ම මිදී නිදහස් වෙන්න ඕන මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව උදුරා දැමීමෙන් නිදහස් වෙන්න ඕන. හිතේ මේවා උපදින්නේ ඔක්කොම මේ සමුදය හිතේ. එනිසා මේ සං කියන්නේ රාගය, ද්වේෂය, මෝහය. දැන් සංවර්ධනය. දැන් සංවර්ධනය කරනවා කියන්නේ මොකද්ද? මේ ආපෝ තේජෝ ආයෝ පඨවි කියන හතර ස්වභාව ධර්මයෙන් ස්වභාවික සකස් වෙනවා. ඒක ප්‍රකෘති ආකාරයේ එන්නන්න ස්වභාවික ආකාරය විකෘති කරලා යම් ආකාරයකට වර්ධනය කරන. මොකද මිනිසුන්ගේ පහසු කම්මැලිකම සඳහා මිනිසුන්ට පහසුවක් ලබා ගැනීම සඳහා ඒ කරන්නේ රාගේ වේෂේ මොහේ. ඒක මොකද වෙන්නේ? මේ සංවර්ධනයේ මේ තියෙන ස්වභාවික ජල පාරවල් කඳු ගල් කඩනවා මේ ඔක්කොම සම්බන්ධ. ස්වභාවික අර ස්වභාවයෙන් සකස් වෙලා තියෙනව යම් ධර්මතාවයක් අනුව සකස් වෙලා. ඒ ඔක්කොම විනාශ කිරීම සම් රාගයෙන් ද්වේෂයෙන් මොහෙන් වර්ධනය. උත්තරයමයි මේ ඔක්කොම. සම්බුද්ධ රාගය ද්වේෂය මෝහය කියන මේ රාගව ද්වේෂ බව මෝහ බව සම්පූර්ණයෙන්ම හිතේ මුදුරාන් ගත්තෙ. බුද්ධ කියන්නේ බව බුද්ධ. මොන බවද? රාග බව, ද්වේෂ බව, මෝහ බව හිතේ මුදුරා ගැනීම සම්බුද්ධ. දැන් ඔය මහත්යට හොඳම වචනයක් මම කියන්න. සං කියන්නේ මොකද? සංඛ්‍යා වචන දෙක. සං කියන්නේ මොකද? අපි එකතු කරන්නේ වැඩි කරන්නේ සං. අඩු කරන්නේ බෙදන්නේ ඉවත් කරන්නේ ක්‍යා. සං ක්‍යා. එතකොට අපි එකතු කරනවා නම් වැඩි කරනවා නම් ඒක මේ පැවැත්ම පවත්වාගෙන යන්නට කරන රාගේ ද්වේෂේ මොහි අඩු කරනවා නම් බෙදනවා නම් ඉවත් කරනවා නම් අත් කරනවා නම් මොකින්ද ඉවරට උපකාර වන මා සංඛ්‍යා. දැන් අපේ වාචනයක් වචනයක් තියෙනවා එනිසා මේ හැම තැනකම දැන් අපි එකතු කරපු ඔක්කොම අඩු කළා අත් කළොත් දැන් මොකද උත්තරේ? සං එකතු කරපු දේ වැඩි කරපු දේ සං. අඩු කරන දේ මෙදලා අයින් කරන දේ ක්‍යා. දැන් ඔය දෙකම කළොත් අපි අන්තිමට මොකද වෙන්නේ? ඩක්කේ ශුන්‍යයි. දැන් මොකද ඉතරේ? ශුන්‍යයි. ශුන්‍යතාවේ ජීවන. එහෙමනම් අපි එකතු කරගත්ත දෙයක් ඉතුරු කරගෙන නැහැ. ඒකෙන් මිදී නිදහස්. සංඛ්‍යා.
તો සංඛ්‍යා කියන්නේ
ඔක්කොම සාර අසං සංකේ. නිවනට වචන තුනයි. බුදුහාමුදුරුවෝ මෙතෙක් කල සාරයි කියලා බෝසත් කාලේ එකතු කරගත්ත දේ සංසාර. අනේක ජාති සංසාර. ඒක අසංකල. සඳා විස්සං අනිපිසා. ඒ තුන මොකද්ද? අසං. ඊට පස්සේ මේක සංකේ වල විසංකාර ගතං චිත්තං තණ්හාන කය මජිර. ඔය වචන තුන සංසාර අසං සංකේ තුනම එකතු කළා සාදා සංකේ. ඔය සඳහා ඔය වචන තුනේ අර්ථ ධර්ම ප්‍රායෝගික වශයෙන් කරලා ඉවර අවසන් කරන්නට ගිය කාලපරාසය කල්පේ. සාර අසං සංකේ කල්පේ. ඔය තමයි පටිසම්භිදා අර්ථ ධර්ම අර්ථ නිවනට උපකාර වන අර්ථේ. කවුරු කොහොම තේරුම් ගත්තත් ඕක තේරුම් ගත්තොත් තමන් කොයි වෙලාවේ හෝ මේ සංසාරයි කියලා මෙතේ තීරණය කරගේ අසං කරන්න සං අසං කරන්න සං අසං කරනවා කියන්නේ දැන් පිරිසිදු අපිරිසිදු ඒ වගේ කුසල අකුසල අයන වල දැම්මොත් ඒ යමක් අත්හරි සං අසං. ඊට පස්සේ මේක මේක සාමුලින් මුදී නිදා වෙලා ක්‍රේත වීම සංකය. රාගකේ, ද්වේෂකේ, මෝහකේ, කම්මකේ, ආසවකේ ක්‍රේත කියන්නේ සංකය. මේක සංස්කෘත වචනයක්. සිංහල මාගධ වචනේ මොකද්ද? මහා බද්ධ කල්පය. කල්පේ කියන්නේ කාල පරාසය. බද්ධ කියන්නේ මොකක්ද? බැඳෙන. බද්ධ වෙනවා කියන්නේ බැඳීම. අපි මේ යන ගමනට මේ එන ගමනට හැම එක එක පුද්ගලයාම මෙතන කියලා තමන් බැඳිලා කියලා බද්ධ වෙලා කියලා. අන්ධ බවින් බන්ධ වෙලා සම්බන්ධ වෙලා මේ කාල පරාජය මහා බද්ද කල්පේ මාළු වාචයේ බද්ද කල්ප බද්ද කියන්නේ සංස්කෘත වචනය මේ බද්ද යවුවෙන් කියන්නේ කාර බද්ද යවුවෙන් බද්ද වෙලා ඉතින් ඒක නිසා මේ බද්ද වෙච්ච කාල පරාජය තමයි යොදුනාතික යොදුනාක් කලල යොදුනාක් ගැඹුරු දැන් කියලට අභයයට දාලා එක එක දැක්කත් ඉවර වෙන්නේ නැති කාලයක් මේ බද්ද කල්පේ ඒක මහා බද්ද කල්පේ දැන් මේ බුද්ධ කල්පේ බුද්ධ කල්පේ කියන්නේ මොකක්ද භව බුදුරා ගමන්නට ධර්මයේ අනුගමනයේ කර හැකි කල්පය බුද්ධ කල්පය මේ අබුද්ධ කල්පේ කියන්නේ අබුද්ධෝත්පාදකාරී භව බුදුරා දාන මේ ධර්මයේ තේරුම් නොගන්න තේරුම් කරලා දෙන්න බැරි කල්පය අබුද්ධ එනිසා මේ බැඳෙන දැන් මේ ආපු මෙතන ඉන්න හැම කෙනෙක්ම තමන් කොතනින්නම් කොතෙන්ද මේ ඇහිලා තියෙන්නේ මේ බද්ධ වෙවි යායන් තන්නා පොනෝ බවිකා නැවත නැවතත් ඉපදී මතුනති ඉපදී මේ ඉපදෙන්නට අවශ්‍ය කරුණු සම්බන්ධතාවයන් සකස් කරගෙන සමුදය කර මෙතෙක් ආපු කාල පරාසය බුදු ඇදටවත් පේන්නේ නැති තරම් දුරයි දිගයි කියන්න බෑ ඒ කියුපර ඒකට උපමාවකින් විතරයි කියන්න පුළුවන් උනේ මේක උපමාව කෙලවරක් නැති උපමාවක් මේ බද්ධ කල්පේ දිග කියන්න බෑ ඉලක්කම් ගන්න මේ පෘථිවිය වටේ ධර්මයන් සමහර ඊටත් වඩා වැඩි අපේ මින්මති ඉතින් ඒක නිසා මේක කාටත් සාධාරණ කාටත් පොදුයි ඒක කෙලවරක් නැහැ එනම් දැන් 11යි 10යි ඒ දවල් දාන්නේ නැති කරපු අය බුදු පූජාව තව විනාඩි 10කින් විතර නැති කරා බුදු පූජාව පූජා කරා තව මොනවාරි එක ප්‍රශ්නයක් තියෙනවා නම් පිළිතුරු දීලා බුදු පූජාවට අවස්ථාව ලබා දෙන්න මේ සාරයි කියතිය මේ බෞද්ධාගම ක්‍රමයේ තියෙනවා. මේක හම්බුණාට පස්සේ තමයි අර සංකය කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් අර බෝධිසත්ත්වස්ස බුද්ධ කියන ධර්පේට බෞද්ධා දැම්මේ. එතකොට මෙතන තියෙන්නේ මේ බව ඉදිරීම බව කියන්නේ රාග බව, ද්වේෂ බව, මෝහ බව, පුණ බව. පුණ පුණා මිදීම ගතිය. ශක්තිය. මේකයි හේතු. දැන් මේ හැම පුතග්ජන සිද්දලේත්ම කරන්න මොකද? මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව නිසා මේ පැවැත්ම, මේ දුක් පැවැත්ම, මේ සංසාරයේ ගමන පවත්වන්නට උපකාර වන්නා වූ අනාර්ය පරිවේශනයක් කරනවා. අරිය පරිවේශනයේ බුදුහාමුදුරුව පැහැදිලිව කියලා තියෙනවා, මම මෙතෙක් කල් කළේ අනාර්ය පරිවේශනය. මේ අරිය පරිවේශනය කරන්න උනේ මේ පරිචිරමුත්පාද ධර්මයේ මේ බෞද්ධ ගමන්නට පුළුවන් බව තේරුම් ගත්තට පස්සේ. ඒකට කොහොම කෙටි කාර්යයක් දී. හැබැයි ඒකෙදී මේ බුදුහාමුදුරු නමකගෙන් නියත විවරණ දත්තා. දීපංගල බුදුහාමුදුරුවන්ගේ ඇතුළු බුදුහාමුදුරුවන්ගේ නියත විවරණ දත්ත පුද්ගලයා ඒ නියත විවරණ ගන්න අවස්ථාවේ අරහත්ත්වයට පත් වෙන්නට පවා ශක්තියක් හැකියාවක් දැනුමක් අවබෝධයක් තියෙනවා. ඒ නිසා ඒ නියත විවරණ දත්තට පස්සේ ඒ පුද්ගලයා සතර අපායට යන්නේ නැහැ. හැබැයි එයා මේ බුද්ධ ඥාන, බුද්ධ ඥාන කියන්නේ භව උදුරා දමන ඥාන. බුද්ධ ඥාන කියන්නේ මොනවාද? රාග භව, ද්වේෂ භව, මෝහ භව උදුරා දමන. ඒ උදුරා දමන ඥාන තමන් හරියට අවබෝධ කරගෙන තිබුණේ නැහැ. ඒ භව උදුරා දමන ඥාන තමන් අවබෝධ කරගත්තට මදි. මේක අනුන්ට භව උදුරා දමන මාර්ගය, ක්‍රමය, විදිය කියන්නේ. ඒක නිසා මේ හැම බුදුරෙයක්ම මේ බව මුදුරා ගමන ක්‍රමය හොයන්නයි මේ පරිශ්‍රණයක්. ඒක සම්පූර්ණ වුණාමයි බව මුදුරා ගන්නේ රාග බව, දේශ බව, මෝහ බව කියන කෙලෙස් බව. ඒ අනුවයි උපේන්වාදානුත්ත ඥානේ, චතුප්පාද ඥානේ, ආසවක්ඛේ ඥානේ කියන ත්‍රිවිද්‍යා ඥාන සම්පූර්ණ වුණාම අන්න බව මුදුරා ගන්න දස සංයෝජන ප්‍රහාණය කළා, රාග ක්‍රය කළා, ද්වේෂ ක්‍රය කළා, මෝහ ක්‍රය කළා, සෝතාපන්න සකදාගාමි අනාගාමි අරයක් කියන මඟ සතර මහ සතර ඵලයේ යම් යාම තුනකට සම්පූර්ණ වෙලා සංඛය කියන ලත්යෙන් රාග බව ද්වේෂ බව මෝහ සාමික කපල ඉවත් කළා. ඒකයි මේකේ හරය. මේකේ මේ බය ගන්න මේක විග්‍රහ කරන්න තියෙනවා. නමුත් මේකේ තවදුරටත් දේවල් කරනු මේකට විග්‍රහ කරන්න ඕන. නමුත් දැන් ඒකට වෙලා වෙන්නේ තමයි ඉස්සෙල්ලා ඔය ප්‍රශ්නේ අහුවනම් මේ ප්‍රශ්නේ ඉපැයක් විතර කියන්නේ.